साधु साधु साधु, पूजनीय वंदनीय धम्म कुशल स्वामीन वहांसे ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. එවනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්මේදී ඇත්තේ කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන. එම නිසා කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු.
අදත් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම රුපාලි මහත්මයාට ආරාධනා කරනවා.
හොඳයි නිරෝෂ් පුතා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. කමඨහන් වාර්තාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. නිහඬ බව අත්දකිමින් සක්මන ඇරඹේ. අවටහා පැතිරුණු බව පසුබිම් කරගත් ඇවිදීමක්. සිතුවිලි හා ශබ්ද වෙන්වෙන්ම නොව එකම ස්වභාවයකින් අත්දකි. ඒ යන එන දේවල විස්තර බැලීම වෙහෙසකි. මත්ගතියක් අත්දකි. සක්මනේ වේගය අඩු වී සක්මන නවති. පර්යංක භාවනාව. ආනාපානයේ මූලික කමඨහනයි. ඇරඹුමේ හුස්ම බැලීමක් නැත. එන එන දේ නිහඬව බලා සිටින ස්වභාවයකි. අත්දැකීම වචන කිරීම වෙහෙසක් ලෙස අත්දැකි. එදිනෙදා සතිමත් බව. උදෑසන සිට රාත්‍රියේ නින්දට යනතුරු සිදුවන එදිනෙදා කටයුතු වලට හා එන යන දේවලට පසුබිම් වන වචනයෙන් විස්තර කළ නොහැකි ස්වභාවයකි බොහෝ විට අත්දකින්නේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට ඒ අත්දැකීම හොඳයි. එහෙම වරින් වර එකතු කරලා මතක් කරලා උපදේශක් ගැනීමත් වටිනවා. ඉතින් දැන් ওই විදිහට කරගෙන යනකොට ඇත්තටම මේක නිකන් අර වචනෙන් කියා ගන්න බෑ වගේ ගතියක්, කියා ගන්න බැරි ස්වභාවයක් මතුවලා එනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් ওই පුහුණුවක් කරන කෙනෙක් එක්තරා විදිහක නිකන් ප්‍රශ්නයකට මුහුණ දෙනවා. කොහොමද මේක වාර්තා කරන්නේ, කොයි විදිහටද මේක ප්‍රකාශ කරන්නේ කියලා ඒ විදිහේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් පහුගිය දවස් කීපයක අපි ඔය ඉස්කෝලේ ළමයි වගේකට වැඩසටහන් කීපයක් කරා. ඒගොල්ලෝ මේ විනාඩි 15ක් 20ක් පුරුදු කළා. සක්මනක් විදිහට, පරයන්කයක් විදිහට විනාඩි 15ක් 20ක් පුරුදු කළා. තමුන්ගේ අත්දැකීම් එකතු කරනකොට කියන්නේ මේක මේ අමුතු විවේකයක් වගේ මොකද්දෝ දෙයක් දැනුණා. හැබැයි කියාගන්න තේරෙන්නේ නැහැ. මේක මේ කොහොම කියන්නද, මොන වචනවලට දානද කියලා තේරෙන්නේ නැහැ කියලා ගොළු වෙන ගතියක් ඒගොල්ලන්ගේ තියෙනවා. නමුත් ඒගොල්ලන්ට අර අත්දැකීම තියෙනවා. ඒ අත්දැකීම ඒගොල්ලන්ට ප්‍රකාශ කරගන්න තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් ඔය කමඨහන් වார்த்தාවක් කියන්නේ ඒකට දරන උත්සාහයක්. ඒ උත්සාහය දරන එක වටිනවා. නැත්නම් නිකන් අපි අර ගොළුව දැකපු හිණයක් වගේ කතාවක් නේ තියෙන්නේ. ඒ වෙනුවට අපි ටිකක් ටිකක් උත්සාහ දරනවා. උත්සාහය එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. ගොඩක් දුරට වචනෙට දාගන්න අමාරුයි. කමක් නැහැ. නැවත නැවත උත්සාහ කරනවා. නැවත නැවත ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කිරීම තුළින් තමුන්ගේ ප්‍රතිපදාවේ පුහුණුවේ සුද්ධියක් වගේම ආගෙනින කට්ටියටත් ප්‍රයෝජනයක් පහසුවක් තියෙනවා. මේ විදිහට මේ පුහුණු කරනවා, මේ විදි දෙයක් ඒ තැනත්තා දකිනවා කියලා මේ විදිහට යහගෙන ඉන්න කට්ටියටත් ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ওই විදිහේ ගමනක් තමයි තියෙන්නේ. තව ඉදිරියට යන්න යන්න වචනේ ගොළු වෙනවා. වචනේ දාගන්න බැරි වෙනවා. ප්‍රකාශ කරගන්න අමාරු වෙනවා. නමුත් කමක් නැහැ. අපි උත්සාහ කරනවා. මේ කියන්න බැරි ස්වභාවයක්, වචනේ දාගන්න බැරි ස්වභාවයක් කියලා ওই විදිහට විවිධ වචන එක එක්කෙනා පාවිච්චි කරනවා. දවසක් කෙනෙක් කියනවා නින්දක් නොවන නින්දක්. ඒකත් හොඳ වචනයක්. සාමාන්‍ය නින්ද කියන ලේබලේ ගහනව වෙනුවට කියනවා නින්දක් නොවන නින්දක් මම අත්දකිනවා. ඉතින් ඒ විදිහේ විවිධ වචන වලින්, විවිධ උත්සාහ වලින් අපි මේක ප්‍රකාශ කරන්න, මතු කරලා දෙන්න උත්සාහ ගන්නවා. නමුත් සාර්ථකම නැහැ. එච්චරම සාර්ථක නැහැ. 120ක් 30ක් වෙන්න පුළුවන් සාර්ථක. කමන්න ඒ ප්‍රමාණවත් ඒ ඇති. ඔහොම දිගෙන් දිගට කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා උනන්දුවක් උත්සාහයක් විදිහට අපි මේ විදිහේ අමාරුවෙන් නමුත් වචනයට දැමීමකුත් උත්සාහයක් දරනවා. ඉතින් ඔහොම කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නේ. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස, පර්යංකේ ආනාපාන සති භාවනාව ආරම්භයේ හුස්ම කීපයකට පසු හුස්ම නොදැනී යයි. ඉන්පසු මද වේලාවක් සිතුවිලි දකි. මේවා මට ඕන සිතුවිලි නොවේ කියා ගණන් නොගෙන සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ වචනවන එම්බා මාරේ කියා මතක් වෙනවා. අනතුරුව සිතුවිලි නැතිව මද වේලාවක් සිටිනවා. ඉන්පසු අවදි වන විට පැයකට ආසන්න වේලාවක් කිසිත් නොදැනෙන තත්ත්වයක සිටිනවා. මෙය දිනපතා අත්දකිනවා. ඊට අමතරව අවදිව සිටින විට සිතුවිලි එන විටම කාම සිතුවිලිද භව සිතුවිලිද කියා සොයා බලනවා. වැඩිපුර එන්නේ භව සිතුවිලි බව තේරෙනවා. විභව සිතුවිලි හඳුනා ගන්නට දන්නේ නැහැ. භාවනාව දියුණු කර ගන්නට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට තිසරණ සරණි, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු.
ඕක තමයි. ඉතින් අපි එක එක්කෙනාගේ ලෝකේ, අපි එක එක්කෙනා අනන්‍ය වූ ලෝකයක් අත්දකිනවා. සාමාන්‍ය ඔය දැන් අපි හිතනවානේ මේ බාහිරේ තියෙන ලෝකේ අපි අත්දකින්නේ කියලා. එහෙමම නැහැ. ඒ වෙනුවට අන්න මේ අපේ මනසෙන් බාහිර තියෙන ලෝකේ අපේ මනසේ බලපෑමට නැත්තම් කණ්ණාඩි, ඒ පාට කණ්ණාඩියට අහුවෙලා පෙරිලා තමයි අපිට පේන්නේ. එතකොට ඒ අත්දකින්න ලෝකේ තමයි ඔය. ඒක අපි එක එක්කෙනාට අනන්‍යයි. ඒක බොහොම සත්‍ය විදිහට, ස්ථිර විදිහට අපි එක එක්කෙනාට දැනෙනවා. එතකොට එකම අත්දැකීම දෙදෙනෙක් ඒ අත්දැකීම හරහා ගියොත් එයා ඒ දෙදෙනා කියන්නේ කතන්දර දෙකක්. එතකොට මේ එකම තැන නේද ඉඳි ඔහොම උනේ, කොහොමද මෙහෙමයි උනේ කියලා රණ්ඩු කළා, අරගල කළා වැඩකුත් නැහැ. එහෙම වැඩකුත් නැහැ. මොකද හේතුව අර පාට කණ්ණාඩිය. එතකොට මේ යථාර්ථය දකින්නයි කිව්වට ඇත්තටම මනසේ බලපෑමට අහු වෙලා අර පාට කණ්ණාඩියෙන් පෙරිලෙන යථාර්ථයක් තමයි අපි හැමදාම දකින්නේ. එයින්තොර යථාර්ථයක්, ඇත්ත යථාර්ථයක් කියලා එකක් දැකීමක් නැහැ. එතකොට එක එක්කෙනාට අනන්‍ය වූ ලෝකයක් පේනවා. එක එක්කෙනාට අනන්‍ය වූ හැඟීම් හිතවිලි පහළ වෙනවා. දැන් ඔය පහුගිය දවසක දරුවෙක් එයා එකපාරට නැගිටලා එයාගේ සතිමත් අත්දැකීම කියනවා. කියන්නේ මොනවද? විභාගයේ ලකුණු අඩුවේ අඩුවෙලා මේ ප්‍රශ්නයක් මතුවේද දන්නේ නැහැ, මෙහෙම මේ මෙහෙම වෙයිද දන්නේ නැහැ, මේ ටීචර්ලා බණීද දන්නේ නැහැ, ගෙදර අම්මල තාත්තල තරහ වෙයිද දන්නේ නැහැ කියලා ඕම කියෝගෙන යනවා. ඒක දිගට කියෝගෙන යනවා. මේ එක රේඛාවකත් නෙමෙයි, විවිධ මාතෘකා කියන ඇඟට රස්නයක් දැනුණා, මේ පිලිස්සලා යයිද දන්නේ නැහැ. ඔන්න ඔහොම මේවා කියාගෙන යනවා. ඉතින් මම නැවැත්තුවා, මං කෝ පුත් ඔහොම නෙමෙයි මේ ඇවිදින බව දැනුණාද කියලා කියනකොටම පිටිපස්සෙන් ටීචර් ඇවිල්ලා කියනවා, මේ ස්වාමීන් වහන්සේ මේ අලුත් දරුවෙක්, මේ අටේ පන්තියේ දරුවෙක්, මේ දරුවට පොඩි මානසික ආබාධයක් තියෙනවා. අපි ඉස්කෝලෙන් කතා කරලා ඩොක්ටර් කෙනෙක්ට යොමු කරලා තියෙන දැන් බෙහෙත් ගන්න මේ ගන්නවා දැන් මේ දවස්වල කියලා අර ටීචර් ඇවිල්ලා පැත්තෙන් ඇවිල්ලා මතක් කරනවා කියනවා. එතකොට ඒ දරුවාගේ යථාර්ථනේ එක, එයාට අයියේ එක වැරදි, ඔය ඔහොගේ පිස්සුවක් කියලා කිව්වට අදාළද නෑ. එයාට බොහොම ස්ථිර විදිහට, බොහොම සත්‍ය විදිහට එයාගේ යථාර්ථය ඒ විදිහට දැනෙනවා. එතකොට අපි කාටත් තියෙන්නේ ওই විදිහේම පිස්සුවක් තමයි. ওই විදිහේම පිස්සුවක් තමයි. අපි හිතනවා නෑ නෑ මානිත් කෙනාට විතරයි පිස්සු, මට නෑ කියලා. නෑ, හැමෝටම තියෙන එකම විදිහේ පිස්සුවක්. ඉතින් අර දරුවා අර විදිහේ විවිධ වචන කියනවා, එක එක ඒවා කියලා කෑ ගහනවා. එයාගේ තියෙන මානසිකත්වය. ඉතින් අපි අර පොඩි ක්‍රීඩාවක් කළා. දැන් එහෙන් දැකපු ඒවා මොනවද කියලා කී ඉන්නකොට එක එක්කෙනා එක එක ඒවා කියනවා. ආ, මේ විදිහට ෆෑන් ටිකක් මම දැක්කා, මේ විදිහට මේ වටපිටාවේ ගස් මම දැක්කා. ওই විදිහට විවිධ ඒවා මතක් කරනවා. අර දරුවා කියලා කතා කෑ ගහලා කියනවා, හාමුදුරුවෝ නිකන් නළු එක් වගේ තමයි මම දැක්කේ. ඈ, ඉතින් ඔක්කොම බය වෙලා, කලබල වෙලා, වෙහෙසටපත් වෙලා, ඈ දැන් මේ හාමුදුරන්ට මෙහෙම කිව්වයි කියලා මං කෝ, ඉතින් මම කොමන් නළුව වගේ නේකින්ද, මට ප්‍රශ්නයක් නැහැ කියලා. වැඩසටහන ඉවර වෙලා ඇවිල්ලා ගුරුවරු වට වෙලා ඒගොල්ලෝ ආපහු කියන, සමාවෙන්න ස්වාමීන් වහන්සේ, අර දරුවා හින්දා මෙහෙම අපහසුතාවයටපත් වුණා නම්, මෙහෙම දෙයක් වුණා නම් කියලා ආපහු මතක් කරනවා. ආපහු ඉතින් කියන්න ඕනේ නෑ නෑ ගානක් නෑ මං කොහොමත් ඒ වගේ හින්දා මට කොහොමත් අවුලක් නෑ කියලා. ඉතින් ඒ එක එක්කෙනාගේ යථාර්ථෙනේ. ඔන්න ඕකෙන් තමයි අපේ ලෝකෙම ඇවිලෙන්නේ. ඒ මැවෙන ලෝකෙ තමයි ඔය පේන්න පටන් ගන්න. මේ විදිහේ දේවල් නේද මට ගලාගෙන ඉන්නේ. මේ විදිහේ හිතවිලි නේද බලා ගලාගෙන ඉන්නේ. කාම හිතවිලි වෙනුවට මේක නිකන් දිගට පවත්වාගෙන යන ස්ථිර කරගන්න නේද හිතවිලි නේද එන්නේ කියලා. ওই විදිහේ අත්දැකීමක් තියෙනවා. එතකොට මේවා නැතිකොට හොඳයි කියලා අපි යම් කිසි විදියක හිතා ගන්න පුළුවන්. දැන් ওই අදහස් ওই වார்த்தාවෙත් යම් කිසි කොටසක කියනවා මේ ටික නැහැ. ආ එතකොට බොහොම විවේකයෙන් පැයක් විතර ඉන්නවා කල්ගත කරනවා කියලත් සඳහන් කරනවා. ආපහු මතුවෙලා එනවනේ. දැන් ওই විදිය පරීක්ෂණයක් කරන කෙනෙක් බලන්න මේ තියෙන හිතවිලි නැති වෙලා යනකොට මනාපයක් ඇති වෙනවද? නැති වෙලා ගියපු සිතුවිලි ආපහු මතුවෙලා එනකොට අමනාපයක් ඇති වෙනවද? ඔන්න ඔය මනාප අමනාප දෙක අතර තියෙනවා එක්තරා විදිහක අන්න අපේ මේ ක්‍රියාවලියට කොච්චර ඇල්මක් ආසාවක් තියෙනවද කියලා. සාමාන්‍ය ඔතනින් නතර වුණත් අපි කියනවා සිතුවිලි තියෙන එක නරකයි, සිතුවිලි නැතිකොට හොඳයි කියන තැනින් නතර වෙන්නේ. එතකොට ඒ දවස්වල ಭಾರತೀಯ යෝගීනුත් ඔතෙන්ට වෙනකන් ගිහිල්ලා තිබුණා. නමුත් ඔතෙන්දි මොකද්ද කියන්නේ? ඔතනින් එහාට මේ හිතවිලි තිවිලා නැති වෙලා යනකොට ඒකට මනාපයක් පහළ වෙනවද? නැති වෙලා ඉස්සලා ගිය තැනට නැවතත් ආපහු හිතවිලි මතුවෙලා එනකොට අමනාපයක් පහළ වෙනවද? ඔන්න ඔය මනාප මනාප දෙක දකිමින් ඒ දෙක නැති වෙනකන් භාවනා කරන්න ඕනේ. අන්න මැද නොඇලෙන කතාව බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් එන්නේ ඒ නිසා බලන්න මේ තියෙන හිතවිලි නැති වෙලා ගිහිලා විවේක වෙනකොට ඒකට මනාපෙකුත් නැති වෙලා ගිහිලා විවේක වෙලා ඉඳලා ආපහු හිතවිලි මතුවෙනකොට අමනාපෙකුත් තියනවාද කියලා. අන්නේ මනාප අමනාප දෙක දකිමින් නැවත නැවත ওই ක්‍රියාවලියට වෙන්න දෙන්න. ඒක තමයි අවශ්‍ය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ බොහොම පිස්සුදුන්න. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන භාෂා නම් එපමණයි.
එහෙමයි. එතකොට අපි එනම් සභාවට අවස්ථාව ලබා දෙනවා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමඨාන් සුද්ධ කර ගැනීම සඳහා අත උස්සලා ධම්මකුසල ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙසට. එහෙමනම් මම අනුමත කරනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ඇහෙනවද?
කියන්න ඇහෙනවා.
ස්වාමීන් වහන්ස මට දැන් මාස දෙකක වගේ ඉඳලා ගොජයක් වැටෙනවා. එතකොට ඒ ගොජේදී හුස්ම සිතිවිලි, එතකොට හිස මතින් එන ඒකාග්‍රතාවය, ඊට පස්සේ ශරීරය ඇතුලින් ගැහෙන බව, එතකොට වේදනාත් ඒ ඔක්කොම මේ ඔක්කොම එකතු වෙලා මාස දෙකක විතර ඉඳලා මේ ගොජේ තියෙන සිතුවිලි පාලනය කරන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. මම පාලනය කරන්න යන්නේ නැහැ, අධිකව ගලාගෙන එනවා. ඒකට මේ ඔක්කොම එක ගොජේ තියෙන යතර ඊටිකම කම්පනක් මතුවෙනවා, හිස ගැස්සෙනවා වගේ දේවල් තියෙනවා. දැන් මාස දෙකක ඉඳලම ඔහොමයි තත්ත්වය. මාසයක් විතර යන වගේ යනකොට ගොජේ ගොඩාක් සියුම් වෙලා දැනෙන දැනෙන මට්ටමට ආවා. ආයේ දවස් කීපයක් ගියාම ආයේ ගොජේ මතුවෙනවා. නිකන් අර ඇල්ලොතර වගේ භාවනාවේ මට්ටමක් තියෙන්නේ. දැන් අර ගොජේ දිහා බලන් ඉඳලා දැන් සති දෙක තුනක විතර ගෙන්ද මට ලියන්න දෙයක් ඇත්තෙම නැහැ වගේ නිකන් බලන් ඉන්නවා. වෙහෙසකුත් නැහැ, සුවේකුත් නැහැ, ඔහේ ඉන්නවා. ඉතින් අර ඔහේ ඉන්නවා කියන එක තමයි කියන්නේ. සක්මනෙත් එහෙමම ගොජයක් මතු වෙනවා. ඒකත් මට විස්තර කරන්න තේරෙන්නේ අර වචනෙන් කියන්න අමාරු. ඔහේ ඇතින් අර සක්මනක් කරනවා, වරණකෙත් ඔහේ කරන් ඉන්නවා, දිගටම කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. මට මීට මාස 6කට විතර කලිනුත් ගොජයක් ආවා. එතකොට සිතිවිලි ගොඩක් කලවම් වෙලා තිබුණේ නැහැ. ඒ ගොජේදී ඒකත් මාසයක් තිබුණ නැති වුණා. දැන් මේ ගොජේදී සිතිවිලි ගොඩක් කන්ට්‍රෝල් කරන්න බැරි තත්ත්වයක්, අධික වෙන තත්ත්වයක්, ඔක්කොම කලවම් වෙච්ච තත්ත්වයක් තියෙන්නේ. දිගටම කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. දිගට භාවනා කරගෙන යන්න උපදේශ පත්‍රව දැන් මොකද දැන් මම මේ තත්ත්වෙ තවත් මොකද්ද මම වෙන්න ඕනේ මොකද්ද කියන්නේ? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට ඉතින් ඒ ගොජෙත් එකයි මේ ගොජෙත් එකයි කියලා මේ කරගෙන යන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ওই විදිහට පාලනයෙන් ගිලිහෙනවා කියන්නේ හොඳ සලකුණක්. පාලනය කරනවා නම් ඔන්න එතන තාමත් තියෙනවා මගේ කර ගැනීමක්. නමුත් පාලනයෙන් ගිලිහෙනවා නම් ප්‍රතිපදාව හරි. කලින් ඒ ගොජේට වැඩිය මේ ගොජේ පාලනයෙන් ගිලිහෙනවා නම් තවත් හරි. ඔන්න ඔය විශ්වාසය විතරයි අවශ්‍ය වෙන්නේ. මේ දවස්වල මේ පාසල් නිවාඩු කාලේ සතියක් දාමාරද ගොඩ තියෙනනේ පොඩි උන් සරුංගල් එක එක විදිහේ වැ හදාගෙන නයිද අරුන්ද මුන්ද කොම්බෝද එක එක එවුන් හදාගෙන සරුංගල් යවනවා. එතකොට සරුංගලේ බොහොම අලංකාර විදිහට සරසලා නූල ගැට ගහලා මේ විදිහට උඩ යවලා ඒ අහසේ ලෙල දෙනකොට අමුතු තියෙනවනේ සතුටක්. ඒක නූලෙන් එහෙට මෙහෙට කරනවා, තව නූල දික් කරනවා, අකුලනවා, ඔහොම ඔහොම එක එක කරමින් ඉන්නවා. එහෙමින් අතරේ ඔන්න අපි හිතමු හුලඟක් අල්ලලා මේ නූල කැඩිලා ගියොත්. එතකොට සාමාන්‍ය අපිට එච්චර ප්‍රිය මනාප ගතියක් ඇති වෙන්නේ නැහැ. අපි හිතනවා අයියෝ අපරාදේ, මම අමාරුවෙන් හදාගත්ත සරුංගලේ, මෙච්චර මේ මගේ ආස කරන සරුංගලේ කියලා වගේ අදහසක් නෙන්නේ. නමුත් මෙන්න මේ නූලෙන් ගිලිහෙන වෙලාව, නූලෙන් කැඩිලා යන වෙලාව, මේ වෙලාව අපිට අගේ කරන්න පුළුවන් නම් ඊට පස්සේ අමුතුම ජොලියක් ඒකෙත් තියෙනවා. දැන් යන්නේ මගේ ගමනට අනුව නෙමෙයි, දැන් යන්නේ ස්වභාව ධර්මයේ ගමනට අනුව. ඉතින් සමහරු බයිසිකල් අරගෙන එලෝගන යනවා, අල්ලගන්න පුළුවන් ඒක කියලා. මොන පිස්සුද, එහෙම අල්ලන්න බෑ ඒවා. ඒ වෙනුවට අර හුළඟේ ආකාරයට, හුළඟට අනුව මේ සරුංගලේ ගමනක යෙදෙනවා. ඉතින් අපි බලන්නේ මේකේ කොහොම හරි නූල් අන්න හීන් දෙපොටෙන් එක පොටක් හරි තියාගෙන කොහොම හරි මේ සරුංගලේ මගේ පාලනේ තියාගන්නනේ. නෑ, තව තව පාලනයෙන් ගිලිහෙනවා. ගිලිහෙන්න ගිලිහෙන්න යම් කිසි විදියක ඕන දෙයක් වෙච්චාවේ කියලා එක්තරා විදියක උපේක්ෂා සහගත බැල්මක් තමයි දියුණු වෙන්නේ. දැන් කඩලා ගියා සරුංගලේ නූල, කඩලා ගියා, බාර ගන්න වෙනවා, බාර ගන්න වෙනවා. අන්න ඒ බාර ගැනීම පිළිබඳ බැල්මක් තමයි ඔය කියන්නේ නිකන් ඔහෙ බලාගෙන ඉන්නවා වගේ ස්වභාවයක්, මේක නිකන් කියා ගන්න තේරෙන්නේ නෑ වගේ ස්වභාවයක්, මේ විදිහ දෙයක් වර්ධනය වෙලා එනවා කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ වෙන්නේ. එතකොට එන්නේ ප්‍රකාශය හොඳයි, ඒ ස්වභාවය හොඳයි. ඒක අපි තව තව ඒකට අනුග්‍රහ කරන්න තමයි අවශ්‍ය. මේ සරුංගලේ නූල කඩලා යනකොට මම මේක බාර ගන්න සූදානම්ද? එහෙම නැත්නම් මම තව තව මේක මේ කොමාරි එක පොටක් හරි තියාගෙන මේකේ මගේ පාලනේ තියාගන්න උත්සාහ කරනවාද කියන ඔන්න දෙපැත්තට යන හිත තමයි කියන්නේ. එක පැත්තකින් පාලනය කරගන්න කැමැති, අනිත් පැත්තෙන් ඒ අතහැරලා දැමීමේ විවේක සැහැල්ලුවක් තේරෙනවා. ඉතින් ওই දෙක අතර හටනක් සෑහෙන කාලයක් තියෙනවා. ඒ ගොජේ එනවා, ඒකටත් හටන් කරනවා, මේ ගොජේ එනවා, මේකටත් හටන් කරනවා, තවත් ගොජයක් එනවා, ඒකටත් හටන් කරනවා. ওই විදිහට ඕම 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 ගිහිල්ලා ගිහිල්ලා ටිකෙන් ටික මේ හටන අපි යම් කිසි විදිහක පරාද වෙලා නැත්නම් මේ ස්වභාව ධර්මයට ඉඩ දෙන ස්වභාවයක් ටික ටික මතුවෙලා එනවා. ඒකේ සලකුණ තමයි තියෙන්නේ. ওই විදිහට කරගෙන යන්න එතකොට හරි විශ්වාසය තියාගන්න වෙන වැඩේ හරි කියලා එච්චර අවශ්‍ය වෙන්නේ.
තේරවාසන්න ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්ස මම පරිණක පැය භාගයක් විතර කරනවා ඉන්නේ, ඉඳගෙන මේ සක්මන පැය භාගයක් විතර කරනවා. මම දකුණ විදිහට සමහර වෙලාවට මම දකුණ කියලා බලන්නේ නැතුව මේ පයේ ස්පර්ශන දැනීම බලනවා. ඉතින් මේ අර පරයන්කේ කරනකොට එක වෙලාවක් වාඩිලා ඉන්නකොට ඔළුවේ කැක්කුමක් එනවා ස්වාමීන් වහන්සේ. එතකොට අර ඉදිරියට කරගෙන යන්න අමාරුයි කියන ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙනවා.
ඔව්, එතකොට පරියන්කේ එන ඔළුව කැක්කුම පරියන්කේම ඉවර කරලා යන්න ඕනේ. මේක තමයි අදහස තියෙන්නේ. දරා ගන්න අමාරු අපහසු වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයිට වැඩි අමාරු අපහසු දේවල් හරහා අපි ගිහිල්ලා තියෙනවානේ මේ ජීවිතේ. ඒවා කරලා තියෙන්නේ මොනවටද කියලා බැලුවොත් ඒවා මේ වැඩක් ඇති දේවල් වලටත් නෙමෙයි කරලා තියෙන්නේ. එතකොට මේ අමාරු අපහසුව මම මේ පරියන්කේ ආවොත් ඒ අමාරු අපහසුව පරියන්කේම ඉවර කරලා යනවා කියන උත්සාහයෙන් විශ්වාසයෙන් කරගෙන යන්න. ඒ පරියන්කේන ඒ වෙහෙස පරියන්කේම ඉවර කරලා යන්න. ඊළඟ නැගිටලා යනවනේ. නැගිටලා ගියොත් සක්මනට aran යනවා. නැගිටලා යනවනේ. අන නැගිටලා ගියොත් අන මේ ඊළඟ ක්‍රියාවලියට aran යනවා. අතහැරලා යනවනේ. අන්න එතකොට ඊළඟ ජීවිතයට අරන් යනවා. ඕක තමයි පැවැත්ම. ඕක තමයි පැවැත්ම. එන්නේ නෑ නොආ යුතු දෙයක්. එන්නේ නෑ නොආ යුතු දුකක්. ඉතින් හැම වෙලේම අපි මේ දමල ගහලා ගියොත් මොකද වෙන්නේ? පරියන්කෙන් සක්මනට අරගෙන ගියා. සක්මනේ එදිනෙදා ජීවිතයට අරගෙන ගියා. එදිනෙදා ජීවිතෙන් ඉදිරියට අරගෙන ගියා. මේ ජීවිතෙන් ඊළඟ ජීවිතයට අරගෙන ගියා. ඔන්න ඔය විදිහට හැම වෙලේම මේක කොටසක් ඉතුරු කරගෙන අරගෙන යන්න තමයි උත්සාහය. කොහොමාරි මේකේ කෑල්ලක් තියාගන්න ඕනේ. මේ අහවර කරන්න බෑ කියන උත්සාහය තියෙනවා. නමුත් අන්න ඉඳලා බැලුවොත් අමාරුවෙන් නමුත් කෙන්දිරි ගාගෙන නමුත් සමහර විට දාඩිය වැගිරෙනවා. කලන්ත ගතියෙනවා. ඔය ඔක්කොම දරාගෙන ඉඳියොත් අන්න ඒකේ ඉවරුණා. ඉවරුණා එතනින් ඉවරයි. ආපහු තවදුරට තරං යන දෙයක් නැහැ. ඕකේ සාමාන්‍ය ඔලු කැක්කමක් වුණත් හැදිලා 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 වැඩි වෙලා වැඩි වෙලා උග්‍ර වෙලා ගිහිල්ලා අන්තිමට නිවිල යනවා. ඒ නිවෙනකන් ඉන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. සාමාන්‍ය ඔය දහය දාඩිය දහලා නිකන් මහා නිකන් මොකද්ද කියන්නේ අර නිකන් ඩීටොක්සින් සිම්ටම්ස් වගේ මතුවලා එනවා. දාඩිය දාලා 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 නිවිලා යනවා. නිවෙනකන් ඉන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අපි හැම වෙලේම කල්පනා කරනවා මේ පරියන්කේ ටිකක් සක්මන්ට අරන් යනවා. සක්මනේ ටිකක් එදිනදා ජීවිතේට අරන් යනවා. අද දවසේ ටිකක් හෙට දවසට අරන් යනවා. ඈ හෙට දවසේ ටිකක් තව තව ඉදිරියට අරන් යනවා. ඕම ඕම ගිහිල්ලා මේ ජීවිතේනුත් තව කොටසක් ඊළඟ ජීවිතේට අරන් යනවා. ඔන්න ඉතුරුව ඉතුරු කරන්න එපා කියන අදහස විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ සඳහා ටිකක් අපි කියන්නේ මොකද ගටක් ඕනි ඉතින්. කේන්ද්‍රී ගෑවෙනවා. කමක් නැහැ. කේන්ද්‍රී ගාන්න නැහැ ගෑවෙනවා. ගෑවෙන එක අවුලක් නැහැ. ඈ කේන්ද්‍රී ගාන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ විදිහට ටිකෙන් ටික ඒ ශක්තිය වර්ධනය කරගන්න එක ඉරියව්වක ආපු දෙයක් ඊළඟ එකට අරන් යන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ සඳහා තමයි උත්සාහය තිබිය යුත්තේ.
එහෙමනම්
වාචික ප්‍රශ්න ප්‍රථමන අද අදවස් අපි ලැබිලා තියෙන්නේ. එහෙමනම් අපේ අද දවසෙත් කමඨාන් සුද්ධ කිරීමෙන් මේ කරගත්ත අපි අස්පත් කරගත්ත අවසීල්ම කුසල කර්මයන් ධම්මකුසල ස්වාමීන් වහන්සේටත් අප සීලම දෙනාටත් මාර්ගඵල නිවන් අවබෝධ සදාම හේතු වාසනාව වේවා යන ප්‍රාර්ථනාව ඇතුළු අද දවසේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට නැවත වතාවක් ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමත ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුඛා සංගස්ස සමග්ගී සමග්ගා නංචනුග්ගහෝ සමග්ග රතෝ ධම්මට්ටෝ යෝගක්ඛේමා නදංසති සංගං සමග්ගං කତ୍වාන කප්පං සග්ගම් හිමෝදති ති.
සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්තුනි, අපි යම්කිසි සූත්‍ර දේශනා කීපයක් කෙටි සූත්‍ර දේශනා කීපයක් ඉදිරියට තියාගෙන පැහැදිලි කරගෙන ආවා පහුගිය දවස්වල. එතකොට ගිය සතියේ සම්බන්ධ වෙච්ච කෙනෙක්ට මතක ඇති ගිය සතියේ තියුණ මතක් කිරීම මොකද්ද කියලා. අන්න ඒකටම හා සම්බන්ධ තව කොටසක් තව මතක් කිරීමක් නැත්නම් ඒ දේම ප්‍රතිවිරුද්ධ දේ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ කලින් දවසේ කලින් සතියේ තියුණේ මොකද්ද? අන්න මේ බොහෝ දෙනෙක්ට අවැඩ පිනිස දුක පිනිස අපහසු පිනිස හේතු වෙන ධර්මයක් තියෙනවා මහණෙනි කියලා ප්‍රකාශ කළා. මොකද්ද? අන්න අර සංඝ බෙහෙදයක් සිද්ධ වීම පිළිබඳ අදහසක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒක බොහෝ දෙනාට අවැඩ පිනිස දුක පිනිස හේතු වෙනවා පිහිටනවා කියලා මතක් කරනවා. ඊළඟට ඒකෙම ප්‍රතිවිරුද්ධ ධර්මතාවය බුදුරජාණන් වහන්සේ ඊළඟට ගෙන හැර දක්වනවා. ඒක කියනවා මහණෙනි, බොහෝ දෙනෙක්ට සැප පිනිස යහපත පිනිස හේතු වෙන ධර්මයක් තියෙනවා. මොකද ඒ ධර්මය, මොකද ඒ ස්වභාවය කියලා මතක් කරලා පැහැදිලි කරලා ඊළඟට කියනවා මේ සංඝ සමග්ගිය, මේ සංඝ අතර සමගියක් තියෙනවා නම් මේ ප්‍රතිපදාව පුහුණු කරන පුරුදු කරන මේ පිරිස අතර සමගියක් තියෙනවා නම් ඒක බොහෝ දෙනාට යහපත පිණිස සුවය පිණිස හේතු වෙනවා කියලා අර කලින් කී ධර්මතාවයේම ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ හොඳ පැත්තට ගෙන හැර දක්වනවා. එහෙම ගෙන හැර දක්වලා තමයි මේ අපි අද ඉදිරියෙන් තියාගත්ත ඒ කෙටි ගාථාව ඒ භික්ෂුන් වහන්සේලාට ඉදිරිපත් කරන්නේ. මොකද කියනවා සුඛා සංගස්ස සාමග්ගී සමග්ගා නංචනුග්ගහෝ. මේ විදියට සංඝයාගේ සාමග්ගිය සැපයක් මේ විදියට සාමගියට අනුග්‍රහ කරන සමග්ග රතෝ ධම්මට්ටෝ මේ විදියට සමගිය කැමැති ධර්මයේ පිහිටි තැනැත්තා යෝගක්ඛේමා න දංසති නිවනෙහි පිරිහෙන්නේ නැහැ. මේ විදිය අදහසක් කියලා සංගං සමග්ගං කත්වාන කප්පං සග්ගම්හි මෝදති. මේ විදියට සංඥාගේ සමගියට කටයුතු කළා කල්පයක් ස්වර්ගයේ සතුටු වෙනවා කියන අදහස තමයි ගෙනහැර දක්වන්නේ. කලින් දවසක කලින් සතියේ සඳහන් වුණේ අන්න මේ විදියට සමගිය ભેද බින්න කළා අන්න කල්පයක් නිරයේ පැසෙනවා කියන විදිහ අදහසක් තමයි ඉදිරිපත් කරේ. මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ අන්න කියනවා මේ විදිහේ කල්පයක් සුගතියේ ස්වර්ගයේ සතුටු වෙනවා මේ තැනැත්තා කියලා මේ විදිහට මතක් කරනවා. එතකොට ඔන්න ඔය කී ධර්මතාවය අන්න බොහෝ දෙනෙක්ට සුව පිණිස යහපත පිණිස පිහිටනවා හේතු වෙනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකද්ද? සමගිය කියන එක කොහෙත් හොඳයි. කොහෙත් හොඳයි. සාමාන්‍යයෙන් හොරු කල්ලියක වුණත් සමහර විට සමගියක් මිත්‍ර භාවයක් තියෙන්න පුළුවන්, එකමුතුවක් තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක ඒ තමුන් කරන වැඩේ, ඒගොල්ලන්ට ඒ අදාළ වැඩේ වැඩි වැඩි සාර්ථකත්වයකින් හොඳින් කරගන්න වැඩි වැඩියෙන් හොරා කන්න පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් සඳහාත් සමගිය පාවිච්චි කරගන්න උදව් කරගන්න ලෝකෙක ඇයි මේ බොහෝ කාලයක් හිතසුව පිණිස බොහෝ දෙනෙක්ට සැප පිණිස බොහෝ දෙනෙක්ට යහපත පිණිස මේ වගේ දෙයක් හේතු වෙනවා කියන්නේ මේක මේ ධර්මය ප්‍රතිපදාවක අතර තියෙන සමගියක් නිවන දිහාවට මේ නිවනෙහි පිරිහෙන්නේ නැති වෙන බැල්මක් ඇති සමගියක්. එතකොට ඒ වගේ සමගියක් ඒ විදිහේ දිහාවට තියෙන එකමුතුවක් වඩාත් වටිනවා. නැත්තම් මේ ලෝකේ නොයෙකුත් එකමුතු තියෙන්න පුළුවන්. නොයෙකුත් දේවල් වලට කට්ටිය එකතු වෙනවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොන මොනවා හරි දී ටිකක් දීලා අර විදිහට වැරදි දෙයකට එකතු කරගන්න දක්ෂ ලෝකයක්. ඒ විදිහ දේවල් අපි කොතෙකුත් දැකලා තියෙනවානේ. කොතෙකුත් තියෙනවා. ඒ විදිහ අවස්ථා වන තරම් තියෙනවා. මේ කොහොම හරි මේ වැරදි දෙයකට පිරිස එකතු වෙනවා. වැරදි දෙයකට එකතු කරගන්න එච්චර අමාරු අපහසුත් නැහැ. බොහොම පහසුවෙන් ඉක්මනට එකතු කරගන්න පුළුවන්. සමහර විට බෝතලයක් හැදුව පමණින් එකතු කරගන්න පුළුවන්. අන්තිමට මොකද ලැබිලා තියෙනවා? අබොන්න ලැබිලා තියෙනවා. ඒක තමයි එකතුවට හේතුව, සමගියට හේතුව ඒක තමයි. ඉතින් මේ විදිහේ ලෝකෙක කොහොමද මේ සංගයාගේ සමගියක්, එහෙම නැත්නම් මේ විදිහේ භාවනානුයෝගී මේ ප්‍රතිපදාවක් පුරණ කට්ටියගේ සමගියක් මේ බොහෝ දෙනෙක්ට සැප පිණිස යහපත පිණිස හේතු වෙනවා. අර වගේ අධර්මිෂ්ඨ දේවල් වලට එකතු වෙන ලෝකෙක මේ විදිහේ හොඳ දෙයකට මේ විදිහේ නිවනේහි ඒ පිරිහෙන්නේ නැති වෙන්න එකතුව වටිනවා. ඉතින් ඒ විදිහේ මතක් කිරීමක්, ඒ විදිහ අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ අපිට අද දවසේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ මතක් කිරීමටම අදාළ යම් කිසි තව අවස්ථාවක්, තව සිදුවීමක් බුදුරජාණන් වහන්සේගේ ඒ සූත්‍ර දේශනාවල කොටසක සඳහන් වෙනවා. එතන තියෙන්නේ මෙන්න මේ විදිහ දෙයක්. මොකද්ද කියන්නේ? ඔය අජාසත් රජතුමා පහු කාලෙක මේ බුදුන් ඇවිල්ලා හම්බ වෙලා තමුන්ගේ ඒ මොකද්ද ඒ සිදු කරපු පාප කර්මය නිකන් පාපොච්චාරණයක් කළා. ඊට පස්සේ මේ වැඩ කටයුතු වලට ගොඩක් උදව් කරනවානේ අන්තිමට. එන්නේ වගේ උදව් කරන කාලෙක. ඒ විදිහ අවසාන ඒ කාලයේ මේ ශාසනයේ යම්කිසි කාලයක් ගෙවිලා ඔය අන්තිම කාලය හරියේ තමයි ඔය වගේ කතාව සඳහන් වෙන්නේ. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ අජාසත් රජතුමා මෙන්න මේ විශාල මහනුවර මේ වජ්ජීනෙක වැදෑ රට කියනවා, වජ්ජී කියනවා, ඔය විදිහේ විවිධ නම් වලින් සඳහන් කරනවා. මෙන්න මේ පිරිස එක්ක යුද්ධෙට යන්න සූදානමක් තියෙනවා. යුද්ධෙට යන්න තමයි මනාපේ. එතකොට ඔය අජාසත් රජතුමාගේ ඒ ප්‍රදේශේ ගත්තොත් ඔය දවංගලා දේශේ හරියේ තමයි පිහිටලා තියලා තියෙන්නේ අංග මගධ කියන රාජ්‍ය දෙක. එතකොට ඒකම එහා පැත්තේ තමයි ඔය ඉන්දියාවට පැත්ත වෙන්න, ඉන්දියාවට නේපාලි පැත්තට වෙන්න තමයි ඔය වජින්ගේ රට පිහිටලා තියෙන්නේ. ඉතින් එන්නේ දෙගොල්ල අතර යම්කිසි ආරවුලක් යුද්ධයක්. එතකොට මේ අජාසත් රජතුමේ මේ විදියට වජ්ජීන්ව විනාශ කරන්න ඒගොල්ලන්ට එරෙහිව යුදවදින්න මනාපයක් කැමැත්තක් සහිතව මේ විදියට ඉන්නවා. එතකොට ඉන්නකොට මොකද කරන්නේ මේ රජතුමා? මේ විදිය දෙයක් කියනවා. මොකද්ද කියන්නේ? මේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇමතියෝ දෙන්නෙක් කියවලා මේ ඇමතියෝ දෙන්නට කියනවා මේ භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා වන්දනා කරන්න. දුක සැපහන්න මගේ නමින් අහන්න මගේ නමින් වන්දනා කරන්න. වන්දනා කරලා අහලා මේ මේ විදිහේ ප්‍රකාශයක් කරන්න. මොකද්ද මේ අජාසත් රජතෙමේ මේ වජ්ජීන් කෙරේ එක්ක යුද්ධයට යන්න මේ වජ්ජීන් විනාශ කරන්න සූදානම්. ඒ සඳහා නික්මෙන්න සූදානම් කියලා ඔන්න විදිහට භාග්‍යතුන් වහන්සේට යම්කිසි දියක මතක් කිරීමක් කරන්න කියලා අන්න මේ ඇමතිලා දෙන්නට කියනවා. ඊට පස්සේ කියනවා මතක් කරාට පස්සේ දෙන පිළිතුර මොන විදිහ ප්‍රතිචාරද දක්වන්නේ කියලා ඇවිල්ලා ඒක බලාගෙන ඇවිල්ලා මට කියන්න කියලා යම්කිසි විදියක මේ රජතුමා යවන්නේ දැන් මේ දෙදෙනාව. එතකොට යවනකොට ඒ යවන අවස්ථාවේදී මේ බුදුරජාණන් වහන්සේ මේ කට්ටිය එක්ක මේ රජවරු එක්ක කොච්චර සමබර විදිහට සමබරතාවයක්ද කියලත් කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් සමහර විට. කෙසේ නමුත් අන්න මේ සමබරතාවයක්ද මේ ශිල්පේ මොකක්ද කියලා අපි කතාව අහලම බලමු. එතකොට මේ ඇමතිලා දෙන්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා කියනවා මේ අජාසත් රජතෙමේ ඔබ වහන්සේව ඒ වන්දනා කරන ඔබ වහන්සේගේ සැප දුක් විමසනවා කියලා ඒ විදිහට සුහද කතාවක් කරලා මේ භාග්‍යතුන් වහන්සේට ඊට පස්සේ කියනවා මේ ස්වාමීනි මේ අජාසත් රජතෙම මෙන්න මේ වජ්ජීන් විනාශ කරන්න යුද්ධයට යන සූදානම් යුද්ධයට නික්මෙන සූදානම් මේ විදිහේ මේ විශාල මහනුවර සමග එහෙම නැත්නම් මේ වජි රටේ ඒ පිරිස සමග යුද්ධ කරන්න සූදානම් කියලා යම්කිසි දියක අදහසක් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඇමතිලා දෙන්නට උත්තර දෙන්නේ නැහැ. ඒ වෙනුවට ආනන්ද හාමුදුරුවෝ ඉන්නවා යහා පැත්තේ. ආනන්ද හාමුදුරුවෝ දිහාවට හැරිලා කියනවා ආනන්ද මේ වජීන්ගේ මෙන්න මේ විදිහේ ගුණධර්ම තියනවාද? මේ වජීන් නිතර රැස් වෙනවද මේ පිරිස? ඒගොල්ලොන්ගේ තියුනේ නිකන් අර සමූහාණ්ඩුවන්නේ. මේ සමූහාණ්ඩුවේ මේ කුමාරවරු පිරිස මේ රජවරු පිරිස නිතර රැස් වෙනවද කියලා අහනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙනවා එහෙමයි ස්වාමීනි අපි ආලා තියෙන විදිහට මේ පිරිස නිතර රැස් වෙනවා. එහෙනම් කියනවා මේ නිතර රැස්වීමක් තියෙනකම් මේ වගේ ගුණධර්මයක් තියෙනකම් මේ වජීන්ගේ පිරිහීමක් දකින්න ලැබෙන්නේ නැහැ දියුණුවක් මිස කියලා සඳහන් කරනවා. ඊට පස්සේ දෙවනුව ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා මේ පිරිස සමගිව රැස්ව සමගිව විසිර යනවද නැගී සිටිනවද කියලා ඇහුවාම ආනන්ද හාමුදුරුවෝ කියනවා නැවතත් ස්වාමීනි අපි අහලා තියෙන විදිහට මේ වජ්ජීන් සමගිව රැස් වෙනවා සමගිව විසිර යනවා කියලා දෙවැනි එකටත් පිළිතුරු දෙනවා. ඊට පස්සේ කියනවා ආයෙනම් සමගිව රැස් වෙනවා සමගිව විසිර යනවා කියන ගුණාංගේ තියෙන තාක්කල් මේ පිරිසගේ පිරිහීමක් දකින්න ලැබෙන්නේ නැහැ දියුණුවක් මිස කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ වජ්ජීන් මේ විදිහේ මොනවද කියන්නේ නීති පඤ්ඤත්ති මේ වැරදි නීති නොපනවනවද මේ පැනවු නීති නොසිඳ කටයුතු කරනවද කියලා ඔන්න විදියට අහනවා. එතකොටත් ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ පිරිස අපි අහලා තියෙනවා මේ විදියට වැරදි නීතියක් පනවන්නේ නැහැ මේ රටේ. ඒ වගේම තමයි පැනවු යථා නීතියක් තියනවාද යථා ධර්මයක් තියනවාද ඒ දේ නොසිඳ කටයුතු කරනවා. එතකොටත් භාග්‍යතුන් වහන්සේ කියනවා අන්න ඒ ගුණාංගي තියෙනකන් මේගොල්ලන්ගේ දියුණුවක් මිස පිරිහීමක් දකින්න ලැබෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඔය රජයක වුණත් රටක වුණත් පිරිහීමේ හොඳ සලකුණක් තමයි මේ අයුතු නීති පනවනවා. අයුතු නීති පනවනවා. අසාධාරණ නීති පනවනවා. ඊට පස්සේ පැනවු නීතියත් ඒගොල්ලන්ට ඕන විදිහට නවනවා. නීතිය නවලා දෙන්නම් කියන්නේ. අන්න ඒ නවලා දෙනවයි කියන්නේ මොකද්ද? අන්න මේ පිරිහීමේ හොඳ සලකුණක් තමයි. එහෙම නැත්නම් පනත් ගෙනහලා පනවන මොකද්ද? සියලුම දේවාලවලට මේක අදාළයි කතරගම දේවාලයට හැර. අන්න එහෙම පැනවීමක් දානවා. අන්න මොකද වෙන්නේ? ඔන්න පඤ්ඤත්තියක්ද නැත්නම් නීතියක්ද අවනීතියක්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාව රටක පහළ වෙනවා දකින්න ලැබෙනවා කියලා කියන්නේ මොකද්ද? අර පිරිහීමේ සලකුණක්. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ අහනවා මේ විදිහට මේ මේ නීති මේගොල්ලෝ නියමාකාර නීති පනවනවද? පැනවුණු නීතියක් නොසිඳ කටයුතු කරනවද? එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අපි අහලා තියෙන විදිහට ස්වාමීනි මේ පිරිස කවදාවත් අවනීතියක් ඒ විදිහට පනවන්නේ නැහැ. ඒ වගේම අර නියම පැනවු නීතියක් තියෙනවාද? ඒක නොසිඳ කටයුතු කරන නීතිය නාවලා දෙන්නේ නැහැ කියලා කියනවා. ආයක කිව්වහම නැවතත් භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙනම් ඒ තාක්කල් මේ වජ්ජින්ගේ දියුණුවක් මිසක් පිරිහීමක් බලාපොරොත්තු වෙන්න එපා. ඊට පස්සේ කියනවා හතරවෙනි කරුණ මහලු. මහලු වජ්ජින්ගේ ඒ වචන මේ තරුණ පිරිස අහන්න සූදානම්ද? ඒ මහලු කට්ටියට සත්කාර ගරු බුහුමන් කරන්න ඔවුන්ගේ කතා ඇසිය යුතුයි කියලා හිතනවද මේ තරුණ පිරිස කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා. ඒතර ආනන්ද හාමුදුරුව ආපහු පිළිතුරු දෙනවා ස්වාමීනි අපි අහලා තියෙන විදිහට මේ රටේ මේ රජවරු මහලු පිරිස්වලට ගරු සත්කාර බුහුමන් කරනවා. ඔවුන්ගේ කතා ඔවුන්ගේ උපදෙස් ඇසිය යුතුයි කියලා හිතනවා. අන්න එහෙමත් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරාම නැවතත් භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙනම් ආනන්ද ඒ ධර්මයේ තියෙන තාක්කල් මේ වජීන්ගේ දියුණුවක් මිස පිරිහීමක් නම් බලාපොරොත්තු වෙන්න එපා. දැන් ඔය බෑම් බටහිර රටවල් වලට වෙලා තියෙන වැඩි බලන්නකෝ. එහෙම මොකද්ද වෙලා තියෙන්නේ? එහෙ තරුණ පිරිස තමයි aran තියෙන්නේ. නෑ ඔය අවුරුදු 18යි 20යි 22යි ওই විදිහේ කට්ටිය තමයි ඉන්නේ. වැහැලා ඉන්නේ හැමතැනම. අන්න ඒගොල්ලෝ තමයි පාලනය කරන්නේ. ඉතින් ඒගොල්ලෝ අර වැඩිහිටියන්ගේ කතා ඇසිය යුතුයි කියලා හිතන්නේ නැහැ. ඒ පිරිසට ගරු මුහුමන් කරන්නේ නැහැ. ඒගොල්ලන්ව ප්‍රතික්ෂේප කරනවා. අන්න එතකොට මතකද ඉන්නේ පිරිහීමේ සලකුණක්. නමුතු ජෙනරේෂන් එකක් හැදීගෙන එනවා. ඔය ජෙනරේෂන් Z එකද කොහෙද? මොකද්ද ඔය එක එක නම් තියෙනවනේ. එන්නේ Z එකේ කොහෙද කොහෙද කට්ටිය? හරි අමුතුයි. ඒගොල්ලන්ට විවිධ මතවාද ටිකක් දාලා තියෙනවා. මොකද්ද මේ ෆෙමිනිස්ට් කියන අදහස් දාලා තියෙනවා. ආ සම මේ කාන්තාවෝ පුරුෂයෝ කියන මේ දෙගොල්ලෝ අතර යම් කිසි විදියක සම අයිති කියලා ඔහොම පටන්ගෙන අන්තිමට මොකද වෙන්නේ? පුරුෂයෝ මරණ පුරුෂයෝ පෙන්නන්න බැරි ගන්නට මේ ව්‍යාපාරය ගිහිල්ලා තියෙනවා. අනේක ආකාරයක්. ඊට පස්සේ අනිත් පැත්තෙන් තව කියනවා මොකද්ද? මගේ ඇඟ මට අයිති. ඈ දරුවෙක් බඩට આવොත් මගේ ඇඟට ආවම මට ගබ්සා කරන්න ඕනේ ලාවක අයිති තිබිය යුතුයි කියලා ඔන්න ඔය විදිහේ ඒවා. ඊට පස්සේ ආ මම ඉපදිලා තින්නේ වැරදි ඇඟක. මම මේ පිරිමියෙක් ගැහණු ඇඟක ඉපදිච්ච. එහෙම නැත්නම් මම ගැහණියෙක් පිරිමි ඇඟක ඉපදිච්ච කියලා ඔන්න ඔය විදිහට යම් යම් අදහස් ටිකක් ඒගොල්ලන්ගේ ඔළුවලට ගිහිල්ලා තියෙනවා. ඒතර ඒ ඔළුවලට ගිහිල්ලා තියලා අර මොකද කරන්නේ? අමුතු විකෘති හදාගෙන හිතා ගන්න බෑ ඒ තරුණ වයසේ මේ කොහොම කට්ටියද කියලා. සමහරු එක එක නිකං කාන්තා ස්වභාවයේ තියෙන කට්ටිය පිරිමි ස්වභාවයක් හදාගෙන, පිරිමි තියෙන ස්වභාවයේ තියෙන කට්ටිය කාන්තා ස්වභාවයක් හදාගෙන. ඉතින් ඕන විදිහට තමුන්ගේ ඒ නිදහස භුක්ති විඳිමින් අගය කරමින් කටයුතු කරනවා. ඒ විදිහට කටයුතු කරනවා. නමුත් ඔය නිදහස කියන එක එන්නේ වගකීමකුත් එක්ක. අනේ ඒ වගකීමක් මගහැරුණොත් මොකද වෙන්නේ? එන්නේ එහෙම අවුලක් තියෙනවා. ඈ අර පහුගිය දවසේ වැඩිහිටියෙක් කියනවා මම මගේ දරුවාට නිදහස දීලා තියෙනවා. හැබැයි යාට නිදහසත් එක්ක වගකීමකුත් එනවනේ. නිකම්ම නිදහසක් දුන්නොත් වල්බూరు නිදහසක්. ජීවිතේ විනාශ කරගෙන නසාගෙන තමයි නතර වෙන්නේ. නෑ නිදහස හොඳයි. නමුත් නිදහසත් එක්ක අන්න වගකීමකුත් එනවා. මේ නිදහස මං කොහොමද හරි විදියට පාවිච්චි කරන්නේ? මට වෙන කෙනෙක්ට අහිතක් නරකක් නොවන විදිහට පාවිච්චි කරන්න කියන වගකීම එතනට එනවා. එතකොට මෙන්න මේ වල්බూరు නිදහසකට ගිය රටවල් වල ස්වභාවය තමයි අන තරුණ පිරිස් මේ මහලු කට්ටියගේ වචන අහන්න කැමති නැහැ, ගරු බුහුමන් කරන්න කැමති නැහැ. මේ විදිහට මේ ඔවුන්ගේ කතා ඇසිය යුතුයි කියලා හිතන්නේ නැහැ. ඔකට හොඳ උදාහරණයක් තියෙනවා ඔය කැනඩාවලක උදේ මහත්තයා ඉන්නේ, ඔය ජෝර්ඩන් පීටර්සන් කියලා මහත්තයෙක් ඉන්නවා. මේ තැනැත්තා ඔය යුනිවර්සිටි එකක ලෙක්චර් කෙනෙක්. මේ තැනැත්තා මේ යන ක්‍රියාදාමයට එරෙහිව වචන කියනවා. එයා ප්‍රකාශ කරනවා, එක එක දේවල් කියනවා. එතකොට එයා කියපු එක අවස්ථාවක් තමයි මෙන්න මේ තරුණ දරුවෝ ඒගොල්ලන්ව විනාශ කරලා තියෙනවා, මේ යම් කිසි විදියක බොරු පොරොන්දුවක් ඒගොල්ලන්ට දීලා මේ ලිංග පරිවර්තනයක් සාර්ථක කරන්න පුළුවන් කියලා යම් කිසි ඖෂධ කම්පැනි එක ක්ලිනික් එකක ලණුවක් මේ ජෙනරේෂන් එකට කාලා තියෙනවා, දීලා තියෙනවා. ඒක නිසා මේ ජෙනරේෂන් එකේ වැඩි පිරිසක් විනාශ වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ වැඩිහිටියෝ වෙනකොට අමුතු විකෘතියක් සහිත පුද්ගලයෝ පිරිසක්, මිනිසු පිරිසක් තමයි ඇති වෙන්නේ කියලා මෙන්න මේ විදිහට මේ තැනැත්තා බොහොම කරුණු සහිතව මේ දේවල් විස්තර කරනවා, පැහැදිලි කරනවා. ට්‍රම්ප් උත්තර වගේ කතාවක් කියන, ට්‍රම්ප් නම් කියන්නේ ඉතින් අමුතු විදියනේ. ට්‍රම්ප් කියන මොකද්ද, අපේ රටේ තියෙන්නේ ලිංග දෙකයි කියලා මම ව්‍යවස්ථාවට ඇතුල් කරනවා. ඒකත් උපතෙන් තමයි නම් කරන්නේ, උපතෙන් තමයි නම් කරන්නේ. දෙකයි තියෙන්නේ, ගැහැණු පිරිමි දෙකයි තියෙන්නේ, ස්ත්‍රී පුරුෂ දෙකයි තියෙන්නේ. ඒක මම උපතෙන් නම් කරනවා කියලා ට්‍රම්ප් උත් කියනවා. අර මනුස්සයමනේ බොහොම ක්‍රමානුකූලව විස්තර සහිතව කතා කරලා ඒ පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ ඔය YouTube එකේ දකින්න පුළුවන් හොඳම වීඩියෝ එක ඒ මනුස්සයාගේ නම ප්‍රසිද්ධ වෙන්න හොඳ වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකේදී තියෙන්නේ මේ තරුණ පිරිසක්, අන්න මම යනවා ජෝඩන්ට කතා කරන්න කියලා ගිහිල්ලා මේ 10ක 15 වගේ පිරිසක් මේ තැනැත්තාව වට කර ගන්නවා. මේ බොහොම තරුණ වයසේ ඉන්නේ, කැම්පස් එක ඉගෙන ගන්න වගේ ළමයි. ගිහිල්ලා අහනවා, ජෝඩන් ඔයා මොකද්ද මේ කියන්නේ, ඔයා ඇයි එහෙම කියන්නේ කිකි. දැන් මේ එක එක්කෙනා මේ තැනැත්තාව වට කරගෙන ප්‍රශ්න අහනවා. අර මහත්මයා මහත්මයෙක් විදියට බොහොම හොඳට පිළිතුරු දෙනවා. නමුත් මේ පිරිස වැඩි මේගොල්ලෝ තේරුම් ගන්න විවෘත මනසකින් නෙමේ යහන්නේ. ඒ වෙනුවට අන්න අර මොකද්ද නිකන් අර තියෙන්නේ නිකන් අර මෝඩයාගේ මොටෝ එක, මෝඩයාගේ උදාන වාක්‍ය මොකද්ද, මම හරි උඹ මෝඩෙක්. ඒකනේ මෝඩයාගේ උදාන වාක්‍ය. අන්නේ විදිහට තමයි මේ පිරිස අහන්නේ. එතකොට විනාඩි 15ක් විතර කරුණු පැහැදිලි කරලා බොහෝම මහත් එක්ක වගේ මේ විස්තර කියලා අන්තිමට මෙතන ඇත කියන, ඕගොල්ලොත් එක්ක කතා කරන්න මට බෑ. ඕගොල්ලෝ පිරිස වැඩි, ඕගොල්ලෝ මේ මතවාදය අහන්න විවෘත මනසක් ඕගොල්ලන්ගේ නෑ. ඒකින්ද වෙරි සෝරි, මම මට දැන් තව කතා කරන්න බෑ ඕගොල්ලෝ එක්ක කියලා මේ කතා කිරීම ප්‍රතික්ෂේප කරනවා මේ වැඩිහිටියා. මේ බොහොම ක්‍රමානුකූලව කරුණු ඉදිරිපත් කරන, බොහොම වටිනා විදිහට කරුණු ඉදිරිපත් කරන මේ තැනැත්තා කියනවා, ප්‍රකාශ කරනවා, ඕගොල්ලොත් එක්ක කතා කිරීම මම ප්‍රතික්ෂේප කරනවා. මොකද හේතුව ඕගොල්ලෝ පිරිස වැඩි. ඊළඟට අනිත් පැත්තේ ඕගොල්ලෝ මේ මම කියන එක අහන සූදානමින් නෙමෙයි මේ සාකච්ඡාව කරන්න කියලා නික්මිලා යනවා. අන්න ඒ මනුස්සයා ලෝක ප්‍රසිද්ධ වෙන්න හේතු වෙච්ච වීඩියෝ එක තමයි ඔය තියෙන්නේ. අන්න මොකද්ද උනේ, මේ වැඩිහිටියන්ගේ වචන අහන සූදානම් නැහැ, ගරු සත්කාර බුහුමන් කරන්න සූදානම් නැහැ. ඒ විදිහේ ධර්මතාවයක් තියෙනවා නම් අන්න පිරිහීමක් මිසක් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් මේ වජ්ජීන්ගේ එහෙම ගුණයක් නැහැ. ඒගොල්ලෝ වැඩිහිටියන්ට මහලු කට්ටියට ගරු සත්කාර බුහුමන් කරනවා, ඔවුන්ගේ කතා ඇසිය යුතුයි කියලා හිතනවා. අන්න එහෙම දෙයක් තියෙනකන් ආනන්ද මේ වජ්ජීන්ගේ දියුණුවක් මිසක් පිරිහීමක් බලාපොරොත්තු වෙන්න එපා කියලා අන්න ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා, ආනන්ද මේ වැදෑ රටේ කුල ස්ත්‍රීන් ඉන්නවා, කුල කුමාරිවරු ඉන්නවා. මෙවුන් මේ කට්ටියව එම ස්ත්‍රීන්ව බලහත්කාරයෙන් මැඩගෙන පාගගෙන මේ වජීන් කටයුතු කරනවා කියලා අහලා තියෙනවද කියලා අන්න අර ඉන්දියාවේ ඒ දවස්වල සමහර විට වෙන ප්‍රදේශවල වෙන ප්‍රාන්තවල නොතිබුණු ගුණයක් වෙන්නත් පුළුවන්. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි මේ කුල ස්ත්‍රීන් කුල කුමාරිවරු මේ වැදෑ රටේ ඉන්නවා, මේ වජ්ජීන් ඒ කුමාරිවරුන්ව ඒ ස්ත්‍රීන්ව බලහත්කාරයෙන් මැඩගෙන පාගගෙන කටයුතු කරන්නේ නැහැ කියලා ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා, එහෙම මැඩගෙන පාගගෙන කටයුතු කරන නොකරන තාක්කල් වජ්ජීන්ගේ දියුණුවක් මිසක් පිරිහීමක් බලාපොරොත්තු වෙන්න එපා. අන්න තව අමුතු විදිහේ ගුණාංගයක් තමයි මෙතන ඉදිරිපත් කරන්නේ. කියන්නේ අර විදිහට ඒ ඉන්දියාවේ අතීතේ ඒ ස්ත්‍රීන්ට යම් කිසි විදිහක බොහොම වෙහෙසකාරී තත්ත්වයක්, පීඩිත තත්ත්වයක් තියුණා වෙන්න පුළුවන්. නමුත් මේ වැදෑ රට ඒ ප්‍රදේශය තුළ මේ කුල කුමාරිවරු ස්ත්‍රීන් ඒගොල්ලන්ව පාගගෙන ඒගොල්ලන්ට බලහත්කාරයෙන් මැඩගෙන ඒගොල්ලන්ව කටයුතු කරේ නැහැ කියන එක හොඳ ගුණයක් විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වු කරනවා. ඒතර ඒ වගේම ගුණයක් වෙන්න පුළුවන් මේ ශාසනයේ ඒ පැවිද්ද ස්ත්‍රීන්ට ලබා දීමටත් ඒ වගේ කටයුතු කරා බුදුරජාණන් වහන්සේ. ඒක බොහොම නිකන් ඉල්ලීමක් එනකන් ඉඳියා. මොකද ඒ සමාජයේ ඒ වගේ දෙයක් කරනවා කියන්නේ ටිකක් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒතර ඒ සඳහා පොඩ්ඩක් නිකන් ඇවිල්ලා ඉල්ලන්න එපැයි. ඉල්ලලා පිකට් කළා අරගල කළානේ ඉල්ලගන්නේ. ඉතින් අරගල කරනකන් පිකට් කරනකන් ඉල්ලනකන් ඉඳියා. ඉඳලා හැබැයි යම්කිසි ඉඩක් ලබා දුන්නා. ඒ ඉඩ ලබා දීම ලොකු විප්ලවයක්, විප්ලවකාරී අදහසක්. මොකද ඒ සමාජයේ එහෙම ඉඩක් තිබිලා නැති තරම්. ඒතර එහෙම සමාජයක එහෙම වටපිටාවක වුණත් මේ වැදෑ රට මේ කුල ස්ත්‍රීන් කුල කුමාරිවරු වෙද්ද ඔවුන්ට එහෙම බලත්කාරයෙන් මැඩගෙන පාගගෙන ඉන්න ස්වභාවයක් නැහැ. අන්න එහෙම නැත්තම් ඒගොල්ලන්ගේ දියුණුවක් මිසක් පිරිහීමක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ හයවෙනි කාරණයක් විදිහට අහනවා මේ අභ්‍යන්තර බාහිර පිදිය යුතු ස්ථානය. අභ්‍යන්තර බාහිර කියන වචන දෙකේම සඳහන් කරනවා. අභ්‍යන්තර බාහිර පිදිය යුතු ස්ථානය ඒවා මනාලොස්ස බුද සත්කාර කරනවාද මේ වජ්ජීන් කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා. එතකොට කියනවා ආනන්ද හාමුදුරුවෝ මේ අභ්‍යන්තර බාහිර මේ පිදිය යුතු ස්ථානය මනාලොස්ස බුද සත්කාර කරන බව අපි අහලා තියෙනවා මේ වජ්ජීන් කියලා. අන්න මේ ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. එහෙනම් ආනන්ද එතක්කල් අන්න මේ වජ්ජීන්ගේ දියුණුවක් මිස පිරිහීමක් බලාපොරොත්තු වෙන්න එපා කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ හත්වෙනුව සඳහන් කරනවා නොපැමිණි රහත්තු මේ විජිතයට එත්වා පැමිණි රහත්තු විජිතෙහි පහසුවෙන් වසත්වා කියලා මෙන්න මේ විදියට පැවිද්දන්ට පූජකයන්ට මේ වජ්ජීන් අනුග්‍රහ කරනවාද කියලා අහනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ රටේ මේ විදියට නොපැමිණි රහත්තු අපේ විජිතයට එත්වා පැමිණි රහත්තු අපේ විජිතේ වසත්වා කියලා මේ වැද්දෑ රට මිනිස්සු වැදෑ රට රජවරු මේ පැවිද්දන්ට පූජකයන්ට අනුග්‍රහ කරනවා. ඒකත් එහෙම ධර්මිකුත් තියෙනකන් ආනන්ද මේ වජ්ජීන්ගේ දියුණුවක් මිසක් පිරිහීමක් බලාපොරොත්තු වෙන්න එපා කියලා ඔන්න ඔය විදිහට ධර්ම හතක් ඉදිරිපත් කරනවා. මොනවද මේ ධර්ම හත? පරිහානියට හේතුව නොවන නැත්නම් දියුණුව සඳහා හේතු වෙන ධර්ම කියලා තමයි පෙන්වන්නේ. ඒතර අන්තිම ධර්මෙත් මතක් කළගත යුතු දෙයක්. ඒ රටක පැවිද්දෙක් පූජකෙක් ඕනම ආගමක වේවා ඕනම ස්වභාවයක වේවා පැවිද්දෙක් පූජකෙක් කියන්නේ එයා සාමාන්‍ය එදිනෙදා කන බොන දේවල් ඉක්මලා බලන්න උත්සාහ ගන්න කෙනෙක්. අඩුම ගානේ ශරීරෙන් හරි එහෙම උත්සාහයක් පේනවනේ හිතෙන් නැති වුණා. ඉතින් එහෙම උත්සාහ ගන්න කෙනෙක් තමයි පැවිද්දෙක් කියන්නේ පූජකෙක් කියන්නේ. එතන මොන පැවිද්දෙක් වුණත් මොන පූජකෙක් වුණත් විජිතයක ඉන්න එක හොඳයි. ඒ නොපැමිණි රහත්තු මේ විජිතේ එත්වා පැමිණි රහත්තු මේ විජිතේ පහසුවෙන් වසත්වා කියන අදහස ඒගොල්ලන්ගේ තියෙනවා. මේ රහත්තු කියලා අදහස් කරන්නේ මේ පැවිද්දෝ කියන අදහස. ඒගොල්ලෝ පැවිද්දෙක් දැක්කොත් සාමාන්‍ය රහතෙක් විදියන්නේ නම් කරන්නේ මේ රහතෙක් කියලා අන්නේ විදියට තමයි නම් කරන්නේ. එතකොට ඒ විදිහේ වැඩි පිරිසක් ඉන්නවා නම් ඒ වගේ දාර්ශනික කතාවක් කරනවා නම් මේ දිනේදා කනබොන දේවල් ඉක්මවලා බලනවා නම් ඒ රටේ දියුණුවක් මිසක් පිරිහීමක් බලාපොරොත්තු වෙන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණත් අනුමත කරලා ප්‍රකාශ කරනවා. එන්නේ ඒ විදිහට කරුණු හතක් ගෙනහැර දක්වනවා. මෙන්න මේ පැවිද්දෝ කියන කරුණ තමයි අන්තිම කරුණ. ඒ කරුණු හතක් ගෙනහැර දක්වනවා. මේ කරුණු තියෙන තාක්කල් වජ්ජීන්ගේ දියුණුවක් මිසක් පිරිහීමක් බලාපොරොත්තු වෙන්න එපා කියලා මේ ආනන්ද හාමුදුරන්ට තමයි මේ බණේ කියන්නේ. අර ඇමතිවරු දෙන්නට නෙමෙයි. කොච්චර ලස්සන්ට මේ 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 ජාත්‍යන්තර සම්බන්ධතා තියාගන්නවාද කියලා බලන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුව ඉලක්ක කළා තමයි කියන්නේ. ඊට පස්සේ මේ ඇමතිලා දෙන්න මේ කහගෙන ඉඳලා ගිහිල්ලා කියනවා මෙන්න මේ අපි කිව්වා. කිව්වහම මෙන්න මෙහෙම එකක් කිව්වා ආනන්ද හාමුදුරුවන්ට කියලා මේ විස්තරේ කිව්වා. විස්තරේ කිව්වහම අජාසත රජතුමා කියනවා එහෙනම් මේ යුද්ධ කරන්න යන්න වෙලාව නෙමෙයි. මේගොල්ලන්ගේ මේ ධර්ම හත තියෙන තාක්කල් මේගොල්ලන්ගේ දියුණුවක් මිසක් පිරිහීමක් වෙන්නේ නැහැ. එහෙනම් මම යුද්ධ කරන්නේ නැහැ කියලා තීරණයක් ගන්නවා. මේ ධර්ම හත නැති වෙන තාක්කල් නැති වුණාට පස්සේ අපි යුද්ධ කරමුයි කියලා යම් කිසි අදිස්ථානිකුත් ඇති කර ගන්නවා. එන්නේ විදිහේ අදහසක් මේ අජාසත් රජතුමාට, ඒ කියන්නේ යුද්ධෙට තොරතුරක් දුන්නා වගේ, හරියට යුද්ධෙට තොරතුරක් දුන්නා වගේ ඒ විදිහේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරනවා. එහෙම කරලා ඊට පස්සේ වැදෑ රට කුමාරවරු ඒ වජ්ජී නැවිලා භාග්‍යතුන් වහන්සේව වන්දනා කරපු වෙලාවක නැවතත් මේ කරුණු හත ගෙනහැර දක්වලා ඒ පිරිසට කියනවා, කුමාරවරුනි උඹලා මේ කරුණු හත පිළිපදින තාක්කල්, මේ කරුණු හත උඹලා ළඟ තියෙන තාක්කල් උඹලට දියුණුවක් මිසක් පරිහානියක් වෙන්නේ නැහැ කියලා අර පිරිසටත් මතක් කරනවා. අර පිරිසටත් මතක් කරනවා කොහොමද ජාත්‍යන්තර සබඳතා විදේශ ප්‍රතිපත්තිය කොහොමද කියලා බලන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ. අන්න අජාසත් රජතුමාට කියනවා මේ කරුණු හත තියෙන තාක්කල් පිරිහෙන්නේ නැහැ. ඒකත් කියන්නේ ආනන්ද හාමුදුරුවන්ට, අජාසත් රජතුමාට කියන්නෙත් නැහැ. ඊට පස්සේ අර එන වැදෑරට කුමාරවරුන්ට වජීන්ට කියනවා මේ කරුණු හත උඹලට ළඟ තියෙන තාක්කල් උඹලට දියුණුවක් මිසක් පිරිහීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ එතනින් නවත්තන්නෙත් නැහැ. ඊට පස්සේ තුන්වෙනි කතාව තමයි අපිට අදාළම කතාව. තුන්වෙනුව භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්න වෙලාවක ආමන්ත්‍රණය කරලා තියෙනවා. කියනවා මහණෙනි මම තොපිට මේ විදිහ ධර්ම හතක් ප්‍රකාශ කරනවා. මේ ධර්ම හත උඹලා ගාව තියෙන තාක්කල් උඹලගේ දියුණුවක් මිසක් පිරිහීමක් වෙන්නේ නැහැ. මොනවද මේ ශාසනයට අදාළව භික්ෂුන් වහන්සේලාට අදාළව ඉදිරිපත් කරන කරුණු හත, ධර්ම හත කියලා ගත්තොත් ඒවත් ගොඩක් දුරට අර ටිකම තමයි. නමුත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. පළවෙනියට කියනවා නිතර රැස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය භික්ෂුන් වහන්සේලාගේ රැස්වීම ගත්තොත් සාමාන්‍යයෙන් ඔය පොහොය කියන්නේ ඉතින් රැස්වීමක් තමයි. උපෝසතේ. උපෝසතේ හැමදාම සති දෙකකට වරක් එනවා. එදා දි රැස් වෙලා භාග්‍යතුන් වහන්සේගේ මේ පැනවීම මතක් කරගෙන ඊට පස්සේ සාකච්ඡාවක් සාමාන්‍යයෙන් කෙරෙනවා. නේද? එහෙම නිතර නිතර රැස්වීමක් මේ භික්ෂුන් දෙත් තියෙනවද? ඒ තාක්කල් පිරිහීමක් වෙන්නේ නැහැ. රැස් වෙන්නේ නැහැනේ. ඕන තැන් තැන් වල වෙලා, එක එක තැන් වල වෙලා, එක එක කල්ලි හදාගෙන ඔන්න ඉතින් ප්‍රශ්න ගැටලු තමයි. මොකද මේක නිකම්ම නෙන්නේ, ඉන්නකොට ඉතින් මොනවා හරි හපන්න දෙයක් තියෙන්නත් එපැයි. ඉතින් මොකක් හෝ අරගෙන ඒක ඔස්සේ ගිහිල්ලා අන්තිමට අලුතෙන්ම නැතිම ප්‍රශ්නයක් හදාගෙන තමයි නතර වෙන්නේ. ඒතර ඒක එක කරුණක්. දෙවෙනි කරුණ විදියට සමගිව රැස් වෙනවා, සමගිව විසිර යනවා කියන එකත් පනවනවා. ඊට පස්සේ තුන්වෙනි කරුණ විදියට කියනවා මේ අපඤ්ඤත්තියක් පනවන්නේ නැහැ. වැරදි නීතියක් පනවන්නේ නැහැ. පැනවලා තියෙනවා නම් පැනවලා තියෙන යථා නීතියක්, ඒ දේ නොසිඳ කටයුතු කරනවා, රකින්නවා. අර විදිහට නීතිය නවන්නෙත් නැහැ, වැරදි නීති පනවන්නෙත් නැහැ කියන අදහස් දෙක තමයි ඔය දෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා අර මහලු භික්ෂූන්ගේ මේ මහ තෙරුන් වහන්සේලාගේ මේ විදිහට ගෝ නායකයෝ, මේ ගවරැලේ ඒ ගවනායකයෝ විදිහට තමයි පෙන්නන්නේ. එන්නේ මහලු භික්ෂූන්ගේ වචන ඇසිය යුතුයි කියලා හිතනවා, සත්කාර ගරු බුහුමන් කරනවා. ඒ තාක්කල් මේ සංඝයා පිරිහීමක් වෙන්නේ නැහැ, දියුණුවක් මිස කියලා සඳහන් කරනවා. පස්වෙනි කරුණ පොඩ්ඩක් වෙනස් විදිහට තමයි පෙන්නන්නේ. කියනවා මේ තෘෂ්ණාව වශයෙන් නොයයිනම්. ඒ කියන්නේ යම් යම් විදිහට තෘෂ්ණාවේ වසඟයට නොයයිද, එක එක දේවල් නිකන් පෙරේතකමට කටයුතු නොකරයිද, තමුන්ගේ පෞද්ගලික අපේක්ෂා අනුව කටයුතු නොකරයිද කියන වගේ අදහසක් ඔය සාමාන්‍ය ඔබ ගැන කියනකොට කියනවා චන්දගාමිනෝච බික්කු, දෝසගාමිනෝච බික්කු, මෝහගාමිනෝච බික්කු, භයගාමිනෝච බික්කු කියලා ඔය විදිහට සඳහන් කරනවා. මේ භික්ෂූන් මේ විදිහට මේ ඡන්දයෙන් අගතියට ගිහිල්ලා, ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා, මෝහයෙන් අගතියට ගිහිල්ලා, භයෙන් අගතියට ගිහිල්ලා කියලා ඔය විදිහට අගතිගත ස්වභාවයක් ප්‍රකාශ කරනවා. එතකොට මේකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ තෘෂ්ණාවේ වසඟයට නොගියාද මේ සංඝයා, මේ විදිහට ඡන්දේ වසඟයට, ද්වේෂයේ වසඟයට, මෝහයේ වසඟයට, භයේ වසඟයට නොගියාද මේ සංඝයා, හේතාකල් මේ කොට්ටියගේ දියුණුවක් මිසක් පිරිහීමක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා තව කරුණක් ගෙනහැර දක්වුවා. ඊට පස්සේ අන්තිමට කියනවා මේ අභ්‍යන්තර බාහිර චෛත්‍යෝ පුදද්ද කියන කරුණට අදාළව කියනවා මේ ආරණ්‍ය සේනාසන අපේක්ෂා කරයිද, ආශ්‍රය කරයිද මේ සංඝයා කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය කැලේ දිහාවට හැරිලා ඉන්නවා, විවේකයේ දිහාවට හැරිලා ඉන්නවා, බාහිර වගේම අභ්‍යන්තර විවේකයේ දිහාවට හැරිලා ඉන්නවා කියන අදහස. ඒතොර ඒ අදහස තමයි තියෙන්නේ. ඒ අදහස මේ පිරිස ගාව තියෙන තාක්කල් ඒගොල්ලෝ කියනවා, සඳහන් කරනවා මේ අන පිරිහීමක් වෙන්නේ නැහැ. මේ විදිහට තමුන්ගේ විවේකය මේ විදිහට කැලේ දිහාවට හැරිලා ඉන්න තාක්කල් මේ සංඝයාගේ පිරිහීමක් වෙන්නේ නැහැ. ගමට ගියානේ, අන ග්‍රාම්‍ය ස්වභාවයක් ටික ටික මතුවලා එනවා. ගමට ගිහිල්ලා ආවට කමක් නැහැ යන්නත් කියලා කියනවනේ. නමුත් අන ගිහිල්ලා පදිංචි වුණාම එන ලෙඩේ. පදිංචි වෙලා දවස් දෙකක් තුනක් නෙමෙයි, කාලයක් තිස්සේ ඉන්නකොට ක්‍රමානුකූලව තමයි ඒ දෙයට අහුවෙන්නේ. ඒ දෙයට අහුවෙන්නේ ඉතින් හරි ශෝකජනක තත්ත්වයක් තියෙන. ඊට පස්සේ රැකියාවක් කරනවා, මිල මුදල් හරි හම්බ කරනවා. අර විදිහට පැවිදි ස්වභාවයක් තියුණාද ඒක ක්‍රමානුකූලව ගිලිහිලා යනවා. සිවුර තාමත් තියෙනවා, නමුත් අර පැවිදි ස්වභාවයක් වෙනුවට ගිහි ස්වභාවයක් තමයි මතුවෙලා ඇවිල්ලා තියෙන්නේ. මතුවෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පිරිසකුත් ඉන්නවා, නැතුව නෙවෙයිනේ. ඒ වගේ පිරිසකුත් ඉන්නවා. සාමාන්‍ය දැන් ඔය ගණින්නාන්සලා කියලා ජාතියක් ඉස්සර කාලේ ටිකක් ඉඳලා තියෙනවා. ඒ කට්ටිය කෙලින්ම බිරියකුත් තියාගෙන ඉඳලා තියෙනවා. සාමාන්‍ය දැන් ඔය බටහිර රටවල් වල වගේ පූජකෙක් හඳුනලා දුන්නාම එයා මේ මගේ බිරිඳ කියලා තව කෙනෙක් හඳුනලා දෙනවා. එතකොට ඒක අරුමයක් නෙමෙයි ඒගොල්ලන්ට. ආ මේ පූජකයා මේ පූජකයාගේ බිරිඳ, මේ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ බිරිඳ, ආ මේ ස්වාමීන් වහන්සේගේ දරුවෝ කියලා ප්‍රසිද්ධියේ කතා බහ කරන්න පුළුවන්, හඳුනලා දෙන්න පුළුවන්. දැනටත් මෙහෙත් ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ බිරිඳ, මේ ස්වාමීන් වහන්සේගේ දරුවෝ, ආ මේ දරුවෝ ටික දීග දීලා තියෙනවා පන්සල වටේ ඉන්නේ සංඝක්කාරලා කියලා ඕක තියෙනවා. හැබැයි අන්න තාම ප්‍රසිද්ධිය හඳුනලා දෙන්න තරම් ගිහිල්ලා නැහැ. තාම එච්චර දුර ගිහිල්ලා නැහැ. වැඩේ තියෙනවා, බඩු තියෙනවා. හරි, තාම කියන්නේ නැහැ ප්‍රසිද්ධිය එහෙම එකක්. ඉතින් ඒ වගේ ධර්මතාවයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. අන්තිමට කියන්නේ අර කාසාව කණ්ඩක් කියන්නේ නිකන් කහ නූලක් බැඳගෙන තියෙනවා. කහ නූලක් බැඳගෙන තියෙනවා එච්චරයි. පැවිද්දට ඉතුරු වෙලා තියෙන එච්චරයි. ඒක ටික ඔක්කොම ගිහිල්ලා. ඉතින් ඒ වගේ තත්ත්වයකට ගියොත් අන පිරිහීමක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඊට පස්සේ අන්තිම කරුණ විදිහට කියනවා මේ රහත් භාවයට නොපැමිණි කෙනෙක් ඉක්මනින් රහත් භාවයට පැමිණේවා. මේ විදිහට වැඩි වැඩියෙන් මේ පැමිණි රහත් භාවය ඇති පිරිස් වර්ධනය වේවා කියන අදහසකින් මේගොල්ලෝ වන භාවනා කටයුතු කරමින් වැඩ කටයුතු කරනවා. අන්න හත්වෙනි කරුණ. මේකත් තියෙන තාක්කල් මේ සංඝයාගේ නැත්නම් මේ ශාසනේ දියුණුවක් මිසක් පිරිහීමක් බලාපොරොත්තු වෙන්න එපා කියලා ඔන්න ඔය විදිහට කරුණු හතක් මුලින් අජාසත් රජතුමාගේ ඇමතියන්ට ඇහෙන්න කියනවා. දෙවනුව වැඩඇරට කුමාරවරුන්ට කියනවා. දෙවනුව භික්ෂූන් වහන්සේලාට කියනවා. කොහොමද භාග්‍යතුන් වහන්සේගේ නොබැඳි ප්‍රතිපත්තිය කියලත් බලන්න පුළුවන්. ඒ විදිහේ නිකන් යුද්ධයකට ඔත්තුවක් දුන්නා වගේ කලින් නිකන්. නමුත් එහෙම ඒවත් නොකරලාම නෑ, කළා තියෙනවා. ඒ කරාට මොකද අනිත් පිරිසට අගතියක් වෙන විදිහට ඒක කළත් නෑ. අනිත් පිරිසටත් කියනවා උඹලා ළඟ මේ ධර්මතා තියෙන තාක්කල් උඹලා මේ පරිහානියට වෙහෙසකට පත් වෙන්නේ නෑ. ඊට පස්සේ ඒවම සංඝයාට ප්‍රකාශ කරන මෙන්න බලන්න මේ ධර්ම මේවා තියෙන තාක්කල් උඹලට යහපතක් මිසක් අයහපතක් වෙන්නේ නෑ. ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ පිරිස එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ. එතකොට මේ සංඝයාගේ සාමග්ගිය මේ විදිහට සමගිව භික්ෂුන් වහන්සේලා පිරිසක් කටයුතු කරගෙන යනවා නම්, නිවන දිහාවට කටයුතු කරගෙන යනවා නම්, මේ විදිහට මේ කැලේ දිහාවට හැරිලා තමුන්ගේ ඇතුළත දිහාවට හැරිලා කටයුතු කරගෙන යනවා නම් ඒක මේ රටකට සමාජයකට කොයි විදිහ යහපතක් සුවයක් පිණිස හේතු වෙනවාද කියන එක ඉතින් අහන දෙයක් නැහැනේ. එන්නේ බොහෝ දෙනාට සුව පිණිස යහපත පිණිස හේතු වෙනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට අන්නේ සාමග්ගිය කැමැති වෙන්න ඕනි. ඒ ධර්මයේ පිරිහෙන්න හොඳ නැහැ. නිවනේ පිරිහෙන්න හොඳ නැහැ. මේ සංඝයාගේ සාමග්ගිය අගය කරලා කල්පයක් ස්වර්ගයේ සතුරු වෙන්න කියන අදහස මේ පිරිස ඉදිරියේ තියෙනවා. ඒ මොකද ඒකෙන් තමයි අන්න වෙන කෙනෙක්ට පණිවිඩය යන්නේ. මේ ශාසනේ දන්නේ නැති කෙනෙක්ට, මේ ප්‍රතිපදාව දන්නේ නැති කෙනෙක්ට, එයාට උනත් ටික ටික මේ පණිවිඩය යන්න හේතු වෙන කරුණු, හේතු වෙන ස්වභාව තමයි මේ තියෙන්නේ. ඒතරේ මූලික දේවල් නැත්තම් අන්න ගොඩක් වෙලාවට ඉතුරු ටික ඉබේම අසාර්ථක වෙනවා. ඉතුරු ටික ගැන ආයි හොයලා බලන්න හේතුවක් නැහැ. අන්න මොකද වෙන්නේ? ඒ මූලික දේ නැති නිසා. නමුත් ඒ විදිහේ ප්‍රතිපදාවක් කරගෙන, ඒ විදිහේ භාවනාවක් වඩ़ाගෙන, තමන් දිහාවට හැරිලා ඉන්න පිරිසක් ඉන්නවා නම් අන්න ඒක ගොඩ දෙනෙට සැප පිණිස, යහපත පිණිස හේතු වෙන්න පුළුවන්. දැන් ඔය ඉස්කෝලේකට අපි පහුගිය කාලයක් පුරාවට වැඩසටහන් කීපයක් කරා. ඒකේ විදුහල්පතිනිය කියන්නේ අපිට තේරුණා මේ කොවිඩ් වලින් පස්සේ මේ ළමයි හරි අමුතු වුණා. මේ ළමයි හරි අමුතු වුණා. මේ ළමයින්ගේ මොකද්දෝ විකෘති ස්වභාවයක් මතුවලා ආවා. එතකොට ඒ සඳහා විසඳුමක් හොයමින් තමයි අපි ඉඳියේ. ඒ හොයනකොට තමයි අපිට මේ සති පුහුණු වැඩසටහන දැනගන්න ලැබුණේ, දැකගන්න ලැබුණේ. අපි මේ විදියට ගිහිල්ලා අපි මේ පිරිසක් විදියට ගිහිල්ලා මේ සම්බන්ධ වුණා. මේ වැඩසටහන පුහුණු කරලා බැලුවා කියලා ඒ තමුන්ගේ අත්දැකීම කියනවා. එතකොට ඒ ගුරුවරු පිරිස මෙහි ආවා. ගුරුවරු පිරිස ආවා. ඒ පාසලේ සාමාන්‍යයෙන් ඒ විදුහල්පතිනියගේ දක්ෂකම වෙන්න පුළුවන්, ඒ පරිපාලනයේ දක්ෂකම වෙන්න පුළුවන්, අමුතු ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. සාමාන්‍ය පාසලකට ගියාම නිකන් මේ තවත් එක් වැඩසටහනක් මේක. ප්‍රෝග්‍රෑම්ස් නම් කොච්චරවත් තියෙනවනේ. එහෙම තමයි පේන්නේ. නමුත් මේ පාසල එහෙම නෙමෙයි. ඒ වෙනුවට යම් කිසි විදියක බොහොම මනාපින් බොහොම කටයුතු සම්පාදනය කරලා හදවතට අරගෙන මේ වැඩේ කරන පාටක් තියෙනවා. ඊළඟ විදුහල්පතිනියගේ වුණත් ඒ වැඩේ කෙරෙනවා. විදුහල්පතිනිය නෑ. විදුහල්පතිනිය නෑ. අන පරිපාලනේ දක්ෂයි. නැත්තම් මම එක දාගන්න මම ඉන්නවා කියන එක නේ ගොඩ දෙනෙක් කරන්නේ. නෑ වැඩේ හරිනම් නායකයා දක්ෂ නම් අන්න ඒ නායකයා ඉන්න ඕනේ නෑ වැඩේ යන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදී. මෙහෙත් ඇවිල්ලා වැඩසටහනේ කොහෙදෝ කෙරවලක වාඩි වෙලා ඉඳියා. දන්නෙත් නෑ විදුහල්පතිනිය කියලා. අන්තිමට වැඩසටහන ඉවරලා ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා පොඩි වචන කීපයක් කිව්වා. ඒකෙන් තමයි අඳුරගත්තේ අන්න මෙන්න විදුහල්පතිනිය ඉන්නවා. අඳුරන්න බැරි පිරිස අතරේ. තරු ගහගෙන, පටි ගහගෙන එහෙම නෑ. ඒ වෙනුවට වැඩේ යනවා, වැඩේ කෙරෙනවා. අන්න ඒ විදිහේ ඒ පිරිස තුලත් සමගියක් තියෙනවා. ඒ පිරිස තුලත් එකමුතුවක් තියෙනවා. අන්න දෙමව්පියොත් ඒ පිරිසට එකතු වෙලා තියෙනවා. දෙමව්පියොත් ඇවිල්ලා ඔක්කොම වැඩ කටයුතු බලලා සම්පාදනය කළා යනවා. අන්න ඒ විදිහේ එකතුවක්, ඒ පිරිස අතර සමගියක් තියෙනවනම් අන්න ඒකම හේතු වෙනවා අර දරුවන්ගේ යහපත සඳහාත්. දරුවොත් ඉබේම සමගි වෙනවා. දරුවොත් ඉබේම එකමුතු වෙනවා. මේ විදිහේ බොහෝ දෙනාට සුව පිණිස, සැප පිණිස ඒක හේතු වෙනවා. අන්න බලන්න මේ ශාසනයේ තියෙන ගුණධර්මයක්ම, මේ ප්‍රතිපදාව භාවනාවක් වඩන පිරිසකගේ තියෙන ගුණධර්මයක්ම කොහොමද ක්‍රමානුකූලව බොහෝ දෙනෙක්ට සුව පිණිස, සැප පිණිස, යහපත පිණිස හේතු වෙන්නේ කියලා. අනේ පිරිස ඇවිල්ලා මේ විදිහේ පුහුණුවක් කරන පිරිසක්, මේ විදිහේ පුහුණුවක තියෙන ආනිසංස දකින්න ඒ ගුරුවරු 60ක් වගේ දවසක් ගත කරලා ඒකේ ආනිසංස දකින්න දැකලා කියනවා අපිට මේක මේ දරුවන්ට ලබා දෙන්න ඕනි. මේ දරුවෝ මේ මානසිකව ගොඩක් පිරිහිලා ඉන්නේ. මේ විදිහට වෙහෙසිලා ඉන්නේ. ඒගොල්ලෝ ගාව අර විදිහට ඇතුළත සමගියක්වත් බාහිර සමගියක්වත් නැහැ. අන්න එහෙනම් අපි කොහොමද මේ දේ ලබා දෙන්නේ කියලා අන්න බොහොම උත්සාහයෙන් උනන්දුවෙන් සංවිධානය කරනවා. එහෙම සංවිධානය කරලා කියනවා මොකද්ද මේ අපිට මේ මේ නිස්සාරණ වනයේට ඇවිල්ලා ගියා වගේ මේ දරුවන්ට මේ වැඩසටහන දෙන්න ඕනේ. එහෙමනම් කරන්නේ මොකද අපි මේ නිවාඩු කාලේ ශ්‍රේණි දෙක දෙක ගෙන්නනවා. ශාලාවල් දෙකයි අපේ ඉස්කෝලේ තියෙන්නේ. ශාලාවල් දෙකට අපි ශ්‍රේණි දෙක දෙක ගෙන්නනවා. ඒ විදිහේ දවස් 6ක් කරලා මේ හැම ශ්‍රේණියක්ම එකේ ඉඳලා ඒ 12 වසර වෙනකන් හැම ශ්‍රේණියක්ම කව කරා. ක්‍රමානුකූලව එකින් එක කව කරා. එතකොට අන්න සතියක් පුරාවට දවස් 6ක් පුරාවට මේ විදිහට වරින් වර එකින් එක වැඩසටහන් කරලා. ඉතින් ඒ වගේ උත්සාහයක්, ඒ වගේ සමගියක්, ඒ වගේ එකමුතුවක් අන්න බොහෝ දෙනාට සැප පිණිස, යහපත පිණිස හේතු වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. අන්තිමට ඔක්කොම එකතු කරලා බැලුවහම ළමයි 2000ක් වගේ නිකන් ආවට ගියාට නෙමෙයි බොහොම විවේකයෙන් මේ පණිවිඩේ ලබා දෙන්න ඉඩක් ලැබිලා තියෙනවා. ඒ විදිහට දරා ගන්න උත්සාහ කළා තියෙනවා. ඉතින් ඒ විදිහේ අදහසක් තමයි මේ දෙන්නේ මේ පුහුණුව කරන පිරිසකගේ සමගියක්. මේ පුහුණුව කරන පිරිසකගේ එකමුතුවක් කොහොමද බාහිර ලෝකෙට යහපත පිණිස බොහෝ දෙනාට සුව පිණිස පවතින්නේ. අන්න ඒ විදිහ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අදහස අපිට බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. ඉතින් ඒ අදහස තව තවත් වැඩි වැඩියෙන් තම තමන් තුළ ජනිත කරගත්තොත් අන්න මොකද වෙන්නේ? ඒක බොහෝ දෙනෙක්ට යහපත පිණිස සුව පිණිස හේතු වෙන්න පුළුවනි. මොකද මේක මේ අපේ පෞද්ගලික දෙයක් විදිහට ගන්න හොඳ නැහැ. ඒ වෙනුවට මේක නිකන් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මතාවයක් තමයි මෙතන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ පැනවීම තමයි මේ යන්නේ. ඒ ඒ කරකෝපු ධර්ම චක්‍රය තමයි මේ කැරකෙන්නේ. එතකොට ඒ කැරකෙන චක්‍රය මම මගේ කරගන්න අපිට අයිතියක් නැහැ. ඒක අපි ඒ චක්‍රේ නිකන් හරියට අර කියන්නේ නිකන් අර ඔය ආනා චක්‍රේ සහ අර විදියට මොකද්ද අර සක්විති රජ කෙනෙක්ගේ චක්‍රේ ගැන කියනකොට කියනවනේ මේ සක්විති රජතුමාගේ චක්‍රේ මේ දහස් ගණනක් මේ විදියට අර සහිත මේ විදියට බොහොම අලංකාර චක්‍ර රත්නයක් පහළ වෙනවා කියලා. අන්න ඒ චක්‍ර රත්නේ එක පුරුකක් විතරයි අපි. එක අරයක කොටසක් විතරයි අපි. ඒක කැරකෙනවා. ඒක මහා යන්ත්‍රයක්. ඒක මහා ක්‍රියාදාමයක්. ඒක තුල අපි එක පුරුකක්. ඒකේ කොටසක් වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ විදිහේ චක්‍රයක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මතාවයක් කැරකෙනවා. ඒ ධර්ම චක්‍රය කැරකෙනවා. ඒ කැරකෙනකොට අන්න ඒ යන යන ප්‍රදේශවල ඉන්න ජනතාවට යහපතක් සුවයක් පිණිස ඒ ධර්ම චක්‍රය හේතු වෙනවා. සාමාන්‍යයෙන් මිනිසු ඉන්නේ අමුතු වෙහෙසක. ඒක බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේකට විසඳුම. දැන් මම ගිහිල්ලා ওই පෞගේ දවස්වල ඒ දරුවන්ගෙන් ඇහුවා මේ දැන් ඕගොල්ලෝ දවසට දත්ම දිනවද? නෑ දත්ම දිනවා. විනාඩි කීයක් දත් මදිනවද? විනාඩි 10ක් විතර මදිනවා කියලා කියනවා. දවසට දෙපාරක් දත් මදිනෙක් ගැන කියනවා. ඒතර දත් මැදලා මොකද කරන අපේක්ෂාව? දත් ටික පිරිසිදු කරගන්න. කට ගහනද ගඳ ගහන එක නවත්ත ගන්න. මේ විදියට වැඩි කාලයක් මේ දත් ටික පවත්ත ගන්න. මේ විදියට කායික පිරිසිදු භාවයක් අපේක්ෂාවෙන් තමයි මේ දේ කරන්නේ. ඒතර දත් ටිකද හිතද වැඩිය වටින්නේ කියලා ඇහුවොත් ඔකොමල වගේ හිත කියන එකකට එකඟ වෙනවා. එතකොට දත් ටික පිරිසිදු කරන්න විනාඩි 10ක් ගන්නවා. හිත පිරිසිදු කරන්න කොච්චර වෙලා ගන්නවද? ෆිසිකල් හයිජින් වෙනුවට මෙන්ටල් හයිජින් වලට කොච්චර වෙලා ගන්නවද? ඔන්න ගොළු වෙනවා. ඊට පස්සේ අහනවා එහෙම එකක් අහලා තියෙනවද මීට කලින්? අහලත් නැහැ. එහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. අන්න ඒ විදිහේ තත්වයක් නේ තියෙන්නේ. ඒක ස්වභාවිකයි. ඒක කවුරුත් ඒ පණිවිඩ දීලා නැහැ. ඉතින් දුන්න නැති වුණාම දරුවෝ හිතලා ක්‍රියාත්මක කරන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ මෙහෙම දෙයක් තියෙනවා. කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යකුත් තියෙනවා. මානසික සෞඛ්‍ය තමයි අපි ප්‍රබලම. ඒක තමයි වැදගත්ම. ඒක අමතක කරොත් කායිකේ මොන සක්්‍ය සෞඛ්‍ය තිබුණත් වැඩක් නැහැ. හිටින්නේ නැහැ, රඳන්නේ නැහැ. අන්න ඒකී මානසික සෞඛ්‍ය වැදගත්. මානසික සෞඛ්‍ය රැකගන්නේ මෙහෙම කියලා අන්න අර විදිහට යම්කිසි මඟ පෙන්වීමක් ඒ උපදේශමාලාවක් වැටෙනවා. ඒ වටින උපදේශමාලාව නැවත නැවත උනන්දු කරවමින් නැවත නැවත මතක් කරවමින් නැවත නැවත පුහුණු කරවමින් ටිකෙන් ටික ඒගොල්ලන්ට දෙන්න ඕනේ. දත් මදින එකක් දවසින් පුරුදුුන්නේ නැහනේ. කට මිරිකලා දත් බුරුසු කටේ ඔබලා මැදලා මැදලානේ ඔහොමනේ දත් මදින හුරුනේ. අන්න ඒ වගේ ඉතින් හුරු කරන්න ඕනේ. ඒක ටිකක් වෙහෙසයි. නමුත් ඉතින් ඒ වගේ උත්සාහයක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඒගොල්ලෝ නිකන් අනියත දුකට වෙහෙසට පීඩාවට පත් වෙලා විනාශ වෙන එක අහන දෙයක් නෙමෙයි. ඉතින් එන්නේ විදිහේ දෙයක් තියෙනවා. අර කියන්නේ නිකන් අද කාලේ හැටියට අද කාලේ කතා බහකට අනුව කියනවා මේ වෝරියර්ස් ලයින. වෝරියර් කෙනෙක්ද වෝරියර් කෙනෙක්ද කියලා අහනවා. මොකද්ද මේ කතාව නිකන් එක වගේ වචන දෙකක් වුණාට මේ එක වෝරියර් කෙනෙක් කියන්නේ වීරයෙක්. අනිත් වොරි කෙනා ගෑන වොරිය කෙනෙක්. වොරි වෙන කෙනෙක්. යා හැම වෙලෙම දුක් ගන්න කෙනෙක්. එතකොට ඔබ වොරිය කෙනෙක්ද වොරිය කෙනෙක්ද කියලා අහනවා. ඔබ මේ විදියට වීරයෙක්ද නැත්නම් දුක් ගන්න කෙනෙක්ද? එක වචනේ මේ දෙපැත්තට පෙරලන්න. වඩි අකුරකද එකක වෙන අකුරක වෙනසක් තියෙන්නේ. ඒක දෙපැත්තට පෙන්නලා අහනවා ඔබ කොයි වගේද? ඔබ කොයි වගේ කෙනෙක්ද? එතකොට සාමාන්‍ය අපි හිතමු වීරයෙක්ගේ ස්වභාවය මොකද්ද? වීරයාගේ සභාවය තමයි නැත්නම් මේ වීර සභාවයක් තියෙන තැනත්තාගේ හැටි තමයි මෙන්න මේ විදියට මෙයාට මේ යම් කිසි විදියක පීඩාකාරී තත්ත්වයක් අහම එයාට පුළුවනි මේ ඇඩ්‍රිනලින් කියන ඇන් ඩෝපමීන් කියන හෝමෝන ඉක්මනට ශ්‍රාවය කරගෙන මේ මේ පීඩාකාරී තත්ත්වයෙන් ඉක්මනට මිදෙන්න පුළුවන්. ඒ විදිහේ මේ චරිත ස්වභාවය ඇති කට්ටියගේ මේ මේ ශරීරයේ ස්වභාවය නැත්නම් ඒ පද්ධතිය ක්‍රියාත්මක වෙන හැටි තමයි මේ කියන්නේ. අන්න එයාට පුළුවනි අන්න මේ විදිහට ඉක්මනට මේ ස්ට්‍රෙස් හෝමෝන්ස් අරගෙන ඒ පිට කරගෙන ඒ ඒවා ඒගේ උදව්වෙන් මේ විදිහට මේ අමාරු අපහසු තත්ත්ව වලට ඉක්මනට හොඳට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ගේ චරිත ස්වභාවයේ මේක එන්නේ යම්කිසි ප්‍රයිස් එකකුත් එක්ක. මේක එන්නේ යම්කිසි කොස්ට් එකකුත් එක්ක. මොකද්ද මේ කොස්ට් එක? මොකද්ද මේ ප්‍රයිස් එක? මේ ගගේ කට්ටිය මේ වෝරියර්ස්ලා එහෙම නැත්නම් මේ වීරයෝ වගේ ඉන්න කට්ටිය ඒගොල්ලන්ගේ හැටි තමයි ඒගොල්ලෝ කොහොමද කියන්නේ මොටිවේෂන් සම්බන්ධ පොඩි වෙහෙසකට පත් වෙනවා. මොටිවේෂන් කියන්නේ ඉතින් තණ්හාවනේ. මොටිවේෂන් පැත්ත පොඩ්ඩක් ඒගොල්ලන්ගේ අඩුයි. ඊළඟට ඒගොල්ලෝ හැම වෙලේම නිකන් ලෝ මූඩ් එකකින් තමයි ඉන්නේ. ඔහේ නිකන් ඉන්නවා ඉන්නවාට ඉන්නවා. එන කම්මැලි නිදිමතයි. මහ මූසල ගතියක වගේ ඉන්නේ. මොකකට හරි අර ජව කැවිලා ශක්තිය අරගෙන වැඩක යෙදෙනවා කියන මොටිවේෂන් එක පොඩක් ගන්න අමාරුයි. සාමාන්‍ය භාවනාවක් වඩන කෙනෙක්ගෙත් ඔන්න ඔය කී වෝරියර් ලස්සනේ පහළ වෙලා එනවා. මේ විදිහට වීරයෙක්ගේ ස්වභාවය පහළ වෙලා එනවා. මොකද්ද වීරයාගේ ස්වභාවය? ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් ඉක්මනට මේ අමාරු අපහසු තැනකින් ෂේප් වෙන්න පුළුවන්. ඒ වගේ අමාරු අපහසු දෙයකට මුහුණ දෙන්න පුළුවන් වැඩි වෙහෙසක් ගන්නේ නැතුව. හැබැයි ඒක එන්නේ යම්කිසි ප්‍රයිස් එකකුත් කොස්ට් එකකුත් එක්ක. මොකක්ද ඒ කොස්ට් එක? මොකක්ද ඒ ප්‍රයිස් එක? භාවනා කරන කෙනෙක්ට තේරෙනවා. අන්න එයාගේ අර මොටිවේෂන් එක තියෙනවානේ. ඒක ටික ටික මැරිලා යනවා. මැරිලා යනවා. ඒක හරි නිකන් අමාරුයි වැඩකට යෙදෙන්න පටන් ගන්න හරි අමාරු ගතියක් තේරෙනවා. මොකක්වත් අන්න අලුත් දෙයකට වැඩකට යෙදෙන්න ශක්තියක් යොදවන්න හිතෙන්නේ නැහැ. තේරෙනවානේ මේකත් මෝඩකමක් කියලා තේරෙනවා. ඉතින් හරි අමාරුවෙන් තමයි වගේ දෙයකට ශක්තියක් හදාගන්නේ. ඒ වගේම තමයි ඕන වෙලාවක ඉන්නේ නිකන් අන නිකන් අර ලෝ මූඩ් එකක තමයි ඉන්නේ. හැම වෙලේම නිකන් තේරෙනවා නිකන් අර නිකන් මහා නිකන් කම්මැලි ගතියක්, එපා කරපු ගතියක්. මේ හොඳට මේ භාවනාවක ලක්ෂණ කියන්නේ. මේ භාවනාවක ලක්ෂණ කියන්නේ දැන් අද දවසේ වார்த்தාවලත් ඕක ඉදිරිපත් වුණා. මහා නිකන් එපා කරපු වෙහෙස කම්මැලි ගතියක ඉන්නවා. ඒක ඉන්න තාක් කල් නිවනට ළඟයි. මොටිවේෂන් එකක් ආවනේ අන ලෝක වඩන සුසාන වඩන ප්‍රතිපදි තමයි කියන්නේ. ඉතින් අන්න බලන්න මොකද්ද මේ මේ ස්වභාවය. අන භාවනානුයෝගී තැනැත්තෙක් තුළ ටිකෙන් ටික මතුවලා එන ස්වභාවයක්. ඊළඟට අන්න ඕරියා කෙනෙක් තව ඕරියා කෙනෙක් ගැන කිව්වනේ. මොකද එයාගේ හැටි දුක් ගන්න තැනැත්තා. දුක් ගන්න තැනැත්තාගේ ස්වභාවය මොකද්ද? අන්න එයාට යම් යම් දේවල් බොහොම ගැඹුරෙන් එයා අත්දකිනවා. ඒ කියන්නේ අපි හිතමු වෙන කෙනෙක්ගේ දුකකට වෙන කෙනෙක්ට වෙච්ච කරදරයක් වුණත් එයා බොහොම ගැඹුරෙන් අත්දකිනවා. ගැඹුරෙන් අත්දකිනවා. එයා වෙන වෙන කෙනෙක්ගේ දුකකට වුණත් අඬනවා. මෙයාර වීරයෙක්ට සමහර විට හිතා ගන්නත් බැරි වෙන්න පුළුවන් කොහොමද අපා මේ වෙන කෙනෙක්ගේ දුකට අඬන්නේ මොකට අඬනවද? මේ මලගෙවලල ගිහිල්ලා මේ ගෙදර ගෑණියට වැඩිය හයියෙන් අඬනවයි වටපිටාවේ මිනිස්සුත් බලනවයි දැන් අර නම් ගෑණි මෙයා කවුද කියලා අහනවයි කියලා ඔන්න ඔය විදිහට හිතා ගන්න බෑ. නමුත් අන්න මේ දේවල් බොහොම ගැඹුරෙන් අත්දකින්න වෙන කෙනෙකුගේ දුකකට උනත් ඇඬෙනවා කඳුළු සැලෙනවා ඒ වගේ දෙයක් තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් එයාට දෙයකට අවධානය යොමු කළා අපි කියන්නේ එක දෙයකට ફોકસ කළා කන්සන්ට්‍රේට් කළා එයාට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් හොඳට අවධානෙන් හොඳ එක දෙයකටම අවධානය යොමු කළා වැඩක් කරන්න දේවල් ඔස්සේ හඹාගෙන යන්න එයාට ශක්තිය තියෙනවා. දුක් ගන්න කෙනාගේ ස්වභාවය කියන්නේ මේ ඈ. දුක් ගන්න කෙනාගේ ස්වභාවය පළවෙනි දේ අර විදිහට දේවල් බොහොම ගැඹුරෙන් අත්දකින්න. දෙවෙනි දේ තමයි එකකට අවධානය යොමු කළා ඒකම අල්ලගෙන ග්‍රහණය කරගෙන කාලයක් කරගෙන යන්න පුළුවන්. වීරයාගේ සභාවයමක දෙයා ලිස්සල යන හැම දේ උඩින්ම ලිස්සල යන දේවල් එච්චර ගැඹුරෙන් අත්දකින්නේ නැහැ. ශැලෝ විදියට තමයි අත්දකින්නේ නිකන්. උඩින් පල්ලෙන් තමයි අත්දකින්නේ. එක දෙයකට අවධානය තියන්න බෑ. ඒක නිසාම තමයි අර නිකන් ලෝ මූඩ් එකක් යාට එන්නේ. හරි? නමුත් මේ දුක් ගන්න කෙනා මේ විදිහේ දේවල් ගැඹුරෙන් අත්දකිනවා. එක දෙයක් අල්ලගෙන කාලයක් යාට යන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකත් එන්නේ කොස්ට් එකක් එක්ක. මොකද්ද ඒ කොස්ට් එක? අන්න හැම වෙලේම පොඩි පොඩි දේවල් වලට පවා වෙහෙසට පීඩාවට පත් වෙනවා, වැඩ කටයුතු කරගන්න බැරුව යනවා. ඊට පස්සේ ආතතිගත තත්ත්ව හදාගෙන දවස් දෙක තුන සතියමාර ඔන්න වෙහෙසට පීඩාවට පත් වෙලා කල් ගෙවනවා. අඬමින් කල් ගෙවනවා. දුක් වෙමින් කල් ගෙවනවා. බලනකොට අඬලා තින්නේ දුක් වෙලා තින්නේ මේ තමුන්ගේ ප්‍රශ්නකටත් නෙවෙයි වෙන කෙනෙක්ගේ ප්‍රශ්නකට අඬලා දුක් වෙලා කටයුතු කරනවා. ඔන්න විදිහේ මේ වෝරියර්ස්ලා ಜಾති දෙකක් ගැන කියන්නේ දුක් ගන්න කෙනෙක් සහ වීරයෙක් අතර වෙනස. එහෙම නැත්නම් මේ භාවනා යෝගී කෙනෙක්ගේ මෙන්න මේ වීරයාගේ සලකුණු ටික ටික මතුවෙලා එනවා. ඒක හොඳ දෙයක්. මොකද අර දුක් ගන්න ස්වභාවය කවදාවත් අහවර කරන්න බෑ. අහවර කරන්න බෑ. මේ ලෝකයේ තියෙන දුක හැටියට අඬලා ඉවර කරන්නත් බෑනේ. මහමුද තරමට සඳුළු සලලා තියෙනවා. ඒත් ඉවරයක් නෑ. මහමුද තරමට ලේ හලලා තියෙනවා. ඒත් ඉවරයක් නෑ. ඉතින් මේ විදිහේ දුක් ගැනීමක් අහවර කරගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අන ටිකෙන් ටික ක්‍රමානුකූලව මෙන්න මේ විදිහට වීරයෙක්ගේ ස්වභාවයක් තමුන් තුළ ඇති කරගත්තොත් ඒක යහපත පිණිස, හොඳ පිණිස, බොහෝ දෙනාට සැප පිණිස පිහිටන්න පුළුවන්. ඉතින් මේ උත්සාහය තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි තමුන් තුළ භාවනාවක් තුළ ක්‍රමානුකූලව මතුවලා එන දෙයක්. මම මේ විදිහට දුක් ගන්න කෙනෙක් බවට වෙලා ඉන්දියා, වෝරිය කෙනෙක් බව වෙලා ඉන්දියා, දැන් වෝරිය කෙනෙක් බවට පත් වෙනවායි කියලා අර විදිහට ටිකෙන් ටික දුක් ගන්න ස්වභාවය අතහැරලා වීරයෙක්ගේ ස්වභාවය මතුවලා එනවා. ඉතින් ඒ විදිහේ ශක්තියක් අපිට අපි තුල වර්ධනය කරගන්න පුළුවන්. ඒ තුල මේ භාග්‍යතුන් වහන්සේ කියන සැනසීම විවේකයේ තියෙනවා. ඉතින් ඒ සඳහා අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් ඒ ධර්ම දේශනාව ඉදිරිපත් කරපු දමකුසල ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සීලම ආධ්‍යාත්මික බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිස සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින්, ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අතවරගෙන උන්වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳමයි. එහෙමනම් නැවත වතාවක් උන්වහන්සේට අප්‍රමාණ කුසල් අනුමෝදන් කරමින් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්ති
සකේහන්තු.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදං.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බ.
සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛියන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛියන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛියන්තු. අභිවාදන සිලිස නිච්ඡං වන්දා උපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවනෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව ජාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.